මේ අනිත්‍යෝ සංකතෝ පටිච්ච සම්පන්න ධර්මයන් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ දේවල් ඇසුරු කරමින් කිසිම දවසක කිසිම කෙනෙකුට ජීවිතයකට ශාන්තියක් සැනසිල්ලක් නොලැබෙන බව. කෙනෙකුගේ ජීවිතයට ශාන්තියක් සැනසිල්ලක් ලැබෙන්නට නම් එයා ලබාගෙන සාක්ෂාත් කරගෙන තියෙන දේ නැති නොවෙන වෙනස් නොවෙන දෙයක් වෙන්නට ඕනේ. නමුත් නැති නොවෙන වෙනස් නොවෙන දෙයක් සංකත ධාතුව තුළ නැහැ. එහෙනම් නැති නොවෙන වෙනස් නොවෙන දෙයක් තියෙනම් ඒ තියෙන පින්වතුන් එකම එක ධර්මයයි අසංකත ස්වභාවය. අනේ අසංකත ස්වභාවය සාක්ෂාත් කරගත් විතරයි කෙනෙකුගේ ජීවිතයට සැනසිල්ල ලැබෙන්නේ කියලා පෙන්වනවා. අපි ඒ ධර්මතා ටික පොඩ්ඩක් මෙනෙහි කරලා බලමු. විශේෂයෙන්ම මේ ජීවිතයේ අපි එදිනෙදා ජීවිතයේ දුක් කරදර තිබුණත් ඒවැය මිදෙන්න කියලා ධර්මය හොයනකොට ඒ ධර්මය තුළින් අපි හැම වෙලාවෙම උත්සාහවත් වුණා ජීවිතයේ තියෙන දුක් කරදර නැති කරලා සංසාරික දුක් කරදර නැති කරන්න පුළුවන් ධර්මයක් හොයන්න ඕන කියන අදහසින්. අපි නොයෙක් තැන් තැන් වලට යනවා. ආම් භවර්තන ඉක්මනට මාර්ගඵල ලැබෙනවා. බොහෝ වටිනා ධර්මයක් අහන්ට ලැබෙනවා. වටිනා දර්ශනයක් කියනවා. කෙටි ක්‍රමයකින් මාර්ගඵල ලබන්න පුළුවන් කියලා කියන කියන හැම තැන් වලටම යනවා. නමුත් මම අද මේ පින්වතුන්ට බාහිර තීරණ බාහිර තැනකින් නෙමෙයි තමන් තුළින් මාර්ගඵල ලබන්න පුළුවන්කම තියෙන්නේ තමන්ට නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ ඒ හැකියාව තමා තුළම තියෙන දේ මතු කරගත යුතුයි කියලා පෙන්වන බුද්ධ දේශනාව මේ පින්වතුන්ට පෙන්වනවා ධර්මයට එකඟව. ඉතින් ඒ නිසා හැම දෙනාම මේ කියන දහම් කරුණු එකින් එක තමන්ටම ආවර්ජනා කරලා තමන්ම ආවර්ජනා කරලා තමන්ටම තබලා බැලිය යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහිලා දත යුතුයි. පච්චත්තම් වේදිත භූමියෝමි නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහිලා දත යුතුයි. මේසක නිවන් මඟ හෝ නිවන් දැකීම බාහිර තියන දෙයක් හෝ බාහිර තැනකින් දැක්ක යුතු දෙයක් නෙවෙයි. එතකොට අපි ක්‍රමානුකූලව ටිකෙන් ටික මේ ධර්මයේ තේරුම් ගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. පින්වත්නි, අපි කවුරු කැමති මේ සියලු දුක් නැති කරලා නිවන් දකින්න? අපි හැම වෙලාවෙම පොඩි පින්කමක් කෙරුවත් මේ පින මට නිවන් දකින්න හේතු වේවා, ආශ්‍රය කරගන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම අත අපි නිවන් දකින්න බොහෝ සෙයින් උත්සාහවත් වෙනවා. ඉතින් අපි දැනගෙන තියෙන්නට ඕනේ, අහගෙන තියෙන්නට ඕනේ අපි බලාපොරොත්තු වෙන, අපි දකින්න යන, දකින්න උත්සාහවත් වෙන ඒ නිවන මොකක්ද කියලා. ඒ නිවනට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම වචනයකින් කියනවා. යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං විරජං වේතමලං ධම්ම චක්කෝ මුදපාති. එතකොට නිවන් දකිනවට කියන්නේ මොකක්ද? සමුදය ස්වභාව කොට. සමුදය කියලා කියන්නේ ඇතිවීම කියන එකට තව වචනයක්. හට ගැනීම කියන එකට තව වචනයක්. ඇතිවීම ස්වභාව කොට හට ගැනීම ස්වභාව කොට ඇති ධර්මයන්ට කියනවා සමුදය ධර්ම කියලා. යම් කිංචි යම් කිසි සමුදය ධර්මම් ඇතිවීම ස්වභාව කොට ඇති ධර්මයක් වේ නම් සබ්බං තං ඒ සියල්ල නිරෝධ ධර්ම. නිරෝධ වන ස්වභාවයෙන් යුක්තයි. එතකොට ඇතිවන්නා වූ හැම දෙයක්ම නැති වෙන ධර්මතාවයෙන් යුක්තයි. නිරෝධ ධම්මං කියලා කියන්නේ නිරෝධය කියලා කියන්නේ නැතිවීම, ක්ෂය වීම, නිරුද්ධ වීම කියන අදහස. එතකොට සමුදය ස්වභාව කොට ඇති හැම ධර්මයක්ම නිරුද්ධ වීම ස්වභාව කොට පවතිනවා. ඇති වෙන හැම දෙයක්ම නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා බුදු දන්වාන්සේ කියනවා. මොනවද මේ සමුදය ධර්ම? ඇති වීම ස්වභාව කොට ඇති ධර්මතා මොනවද? එතකොට සංයුත්ත නිකායේ හතරවෙනි කාණ්ඩේ සමුදය ධර්ම කියලා කොටසක් තියෙනවා. එතන ජාති ධර්ම වාක්‍ය කියලා තියෙනවා සංයුක්ත නිකායේ හතරවෙනි කොටසේ. ඒකේ මහණෙනි සමුදය ධර්ම මොනවද? ඇතිවීම ස්වභාව කොට ඇති ධර්ම මොනවද? පෙන්නනවා ඇහැ, රූපය, චක්කු විඤ්ඤාණය, චක්කු සම්පස්සේ උපන්න යම් වේදනාව කියන මේ ඔක්කොම සමුදය ස්වභාව කොට ඇති ධර්මය. ඇතිවීම ස්වභාව කොට ඇති ධර්මය. ඒ හැම දෙයක්ම එහෙනම් නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ කියන්නේ කිසිම තැනක ඇති බවට, පවතින බවට රැඳිය හැකි බවක් රැඳෙන බවක් නැහැ. ඇති වෙන හැම දෙයක්ම නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. අපි ඒකට ටිකක් විස්තර කරමු. ඊට පස්සේ කන සමුදය ස්වභාව කොට ඇති ධර්මයක්. ශබ්දය සෝත විඥානේ සෝත සම්පස්සේ එයින් උපන් යම් වේදනාවක් වේ නම් ඒ ධර්මය සමුදය ස්වභාව කොට ඇති ධර්මයක්. මේ වගේ නාසය, ඒ වගේම දිවෙන් රස විඳිනකොට ඊට අදාළ සියලු ශේත්‍රය, කයින් ස්පර්ශයක් ලබනකොට ඊට අදාළ සියලු ශේත්‍රය, මනසෙන් ධර්මාරම්මන, මනස ධර්මාරම්මන, මනෝ විඥානය, මනෝ සංපස්ය, ඒ මොකද ධර්මය. කිව්වහම මේ ස්පර්ශ ආයතන හය එහි ඇතුළත් වූ උපදින සියලු චිත්තචෛසික ධර්මයෝ ටිකක් කියන මේ ඔක්කොම අයිති මොකටද? සමුදය ධර්මයට. එතකොට මේ සමුදය ස්වභාව කොට ඇති සියලු ධර්ම තම් නිරෝධ ධර්මම්, ඒ නිරෝධ වෙන ස්වභාවයෙන් යුක්තයි. එතකොට හටගත් සියලු ධර්මය නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා කෙනෙකුට තේරෙනවා. කෙනෙකුට දකින්න පුළුවන් නම් අන්න ඒ ඇහැට කියනවා, අන්නේ දර්ශනයට කියනවා, අන්නේ දැකීමට කියනවා කෙලෙස් මල නැති, කෙලෙස් දූවිලි නැති පිරිසිදු ධම්මයි කියලා. ඇයි මේ ලෝකයට ඇහැ නිරුද්ධ වෙනවා කියලා, දැකපු රූපේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා, කන නිරුද්ධ වෙනවා කියලා, අහපු ශබ්දය හටගෙන නැති වෙනවා කියලා, මේ වගේ ආයතන ටික හටගෙන නැති වෙනවා කියලා පෙනෙන්නේ නැහැ. එහෙම පෙනෙනවා නම් අපිට ඇති බවට හොයාගෙන ගිහිල්ලා ඇසුරු කරන්ඩ දැකපු අහපු දේවල් ඉතුරු වෙන්නේ නැහැ. ඒබඳු අත්දැකීම් තියෙන්න විදියක් නැහැ. නමුත් අපි බලන, අහන, ආග්‍රහණය කරන, රස විඳින, ස්පර්ශ කරන, හිතන හැම දෙයක්ම නැවත ඒව ඇසුරු කරන්න පුළුවන් කමට අපිට හම්බ වෙන නිසා, ලැබෙන නිසා, ඒව ඇති බවට අපිට හම් වෙන නිසායි අපිට සැප දුක් විඳින්න පුළුවන්කම තියෙන්නේ ඒව ඇසුරු කරගෙන. ඉතින් මෙන්න මේ නිවන කියලා කිව්වේ නැත්තම් බුදුරජාණන් වහන්සේ පෙන්වන දර්ශනය කියලා කියන්නේ, බෞද්ධ දර්ශනය කියලා කියන්නේ මෙන්න මේ සමුදය ස්වභාව කොට ඇති හැම දෙයක්ම නිරෝධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියන දකින එක. ඊට පස්සේ දැන් ඒ නිවන නැත්තම් හටගත් හැම දෙයක්ම නිරුක්තයි කියලා දකින එක නම් නිවන. ඒ නිවන ඇයි අපිට පේන්නේ නැත්තේ? අපි කියමු අපි යම් කිසි තැනක් හෝ කෙනෙක් දැක්කොත්, දැකලා ආවොත් දැකපු දේ ඇති බවට අපිට දැනෙනවා මිසක දැකපු දේ නිරුද්ධයි කියන එක පේනවද? අපිට පේනවද? නෑ. එතකොට අපිට පේනොත් නැතත් වෙන ධර්මතාවයේ ඌ ධර්මතාවයේ සිද්ධ වෙන දේ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නේ. හටගත් හැම දෙයක්ම නිරුද්ධ වෙනවා. ඒක කිසි වෙලාවක තියෙන්නේ නැහැ. එතකොට දැන් මේ හේතු නිසා හටගත් දේ හේතු නිරුද්ධයෙන් නිරුද්ධ වෙනවා කියන එක අපිට පේන්නේ නැත්තේ ඇයි? කුමක් නිසා අපිට පේන්නේ නැත්තේ? භවය නිසා. භවය කියලා කියන්නේ මොකක්ද? දැකපු අහපු දේවල් ඇති බවට දැනෙන, ඇති බවට තේරෙන අපේ විමානය නිසා. දකින්න දේවල්, අහපු දේවල් ඇති බවට ටිකෙන් ටික අපිට එකතු වෙලා එකතු වෙලා අපි තුල හැදිලා තියෙනවා. දැකපු අහපු හැම දෙයක්ම ඉන්නවා තියෙනවා කියලා අපි නිකමට කියමු. දැනටමත් ඕගොල්ලන්ට තමන් සිරගන්න එන්නේ ඉස්සෙල්ලා උදේ හිටපු ගෙදර තියෙනවා කියන හැඟීමක් තියෙනවා නේද? මොන දැන් තියෙනවා කියන හැඟීමක් ඇතුව ඕගොල්ලෝ ඒ තියෙන තැනට බලන්න ගියෝ කිසි වෙලාවක ඕගොල්ලන්ට පෙනෙන්නේ ඉඳ තියෙනවද පෙර නොතිබීමයි හටගත්තේ කියලා? බලන්න යන්නත් ඉස්සෙල්ලා තියෙනකොට පෙර නොතිබීමයි හටගත්තේ කියන එක දෙවමොත් තමයි පුදුමේ. ඉතින් බලන්න යන්නත් ඉස්සෙල්ලා ගෙදර තියෙනවා කියන සංඥාවෙන් හැඟීමෙන් ඕගොල්ලෝ යනකොට තිබුණු ගෙදර මහඟවීම පුදුමයක් නෑ. ඊට පස්සේ ආපහු එනකොට හම්බ වෙච්ච ගේ ඉතුරු වීම පුදුම නෑ. එතකොට බලන්න යන්න ඉස්සෙල්ලා තිබුණා, බලලා ආවන් පස්සේ තියෙනවා කියන මෙන්න මේ මානසික මට්ටම තුළ ඉඳගෙන අපි කොමන රූපයක් බැලුවත්, සද්දයක් බැලුවත් ඒව ඇති බවට එකතු වෙනා මිසක නැති වෙන බව පේන්නේ නැහැ අපිට. අපි යම් වස්තුවක් හෝ යම් දෙයක් දකින්න කලින්ම ඒ තැන්, ඒ දේවල්, ඒ අය ඇති බවට සංඥා තබාගෙනමයි, ඇති බවට සිහි කරගෙනමයි ඒව බලන්න යන්නේ. ඊට පස්සේ අපිට බලන්න යන්න කලින් තිබුණා කියන සංඥාවෙන් යනකොට තිබුණ දෙයම හම්බුණා කියන තැනකින් තමයි අපි පරිහරණය කරන්නේ. ආපහු එනකොට දැකපු අහපු හැම දෙයක්ම ආපහු ඇති බවටම අපිට දැනෙනවා. මොන ඔය මට්ටමට කියනවා භවය කියලා. ඊට පස්සේ මේ භවයේ තුල ඉන්නකොට කවදාවත් නොදැක්ක නොදන්න දෙයක් හොයාගෙන ගියේ නමුතු දැක්කේ නම් ඒකද ඇති බවට එකතු වෙනවා මිසක නැති බවට හම්බ වෙන්නේ නැහැ. එතකොට මෙතනදී හටගත් හැම දෙයක්ම නැති වෙනවා කියන එක නොපෙනෙන්න තියෙන එකම හේතුව තමයි භව ආවරණය. භව දුක කියලා කියන්නේ ඔන්න ඔය ඇති බවට තියෙන රාමුව ඇතුලේ කොටුව ඇතුලේ තමයි අපි අරමුණු සිහි කර කර සිහි කර කර සැප දුක් විඳින්නේ. එතකොට ඒක අපි තව ටිකක් තේරුම් ගන්නමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පබස්සර මෙදම් වික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේ උපක්ලේශේ උපක්ලිට්ඨා. මහණෙනි මේ හිත ස්වභාවයෙන් ප්‍රබස්සරයි. ඒ කියන්නේ අපි කවුරුත් උපදිනකොට ඔය වගේ රාමුවක් අපිට තිබුණේ නැහැ. ඔය වගේ හොයාගෙන ගිහිල්ලා අසුරු කරන්න හෝ ඉන්න තියෙන දේවල් සිහි කර කර අඬාවල පෙන්ට හෝ ඒවා සැප දුක් විචාරන්ට හෝ පුළුවන් රාමුවක් කොටුවක් අපිට මුලින් තිබුණේ නැහැ. නමුත් ඇහැට පෙනෙන කනට ඇහෙන දේ හටගත් දේ නිරුද්ධ වෙනවා කියන ඇත්ත ඇති හැටි නොදන්න අවිද්‍යාව විතරයි තිබුණේ. ඒ අවිද්‍යාව මුල් වෙලා දකින දකින දේ එකතු කරලා දකින දකින දේ රැස් කරලා අපිට හදලා දීලා තියෙනවා භවයක් ලෝකයක්. ඒ ලෝකය තමයි අද අපිට සැප දුක් තීරණය කිරීම පිණිස පවතින්නේ. එතකොට ඒක අපිට තේරුම් ගන්නට පුළුවන් දැන් මේ ආරන්නේ කුටි ගෙවල් තියෙනවා. අපි කියමු දැන් මගේ කුටිය තියෙනවා. ওই කුටිය ඇතුලේ බඩු මුට්ටු මොනවද තියෙන්නේ කොහොමද තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට හිතේ හැදෙන්න බෑ. ඔන්න අපිටම එහෙම හිතන්න නිමිති නැති මේක උපමාවක් නේ. හිතන්න නිමිති නැති මනස කියන්නකෝ දැන් නිමිත්තක් නෑ. ඔන්න ප්‍රභාස්වරයි මනස. ඕගොල්ලෝ යම් කිසි වෙලාවකදී ගිහිල්ලා ඒ කුටිය ඇතුළ බලලා ඈ බඩු මුට්ටු තියෙන පිළිවෙල ආකාරය ඇහෙන් දැක්කා. ඇහෙන් දැකලා මෙතන ඇවිල්ලා ඉඳගත්තුත් දැන් සිහි කරන්න පුළුවන්ද වෙයිද? පුළුවන්. කලින් ඕගොල්ලන්ට එහෙම සිහි කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. එහෙම නිමිත්තක් තිබුණා හොයාගෙන යන්න නිමිත්තක් තිබුණා. නමුත් එහෙන් දකින දේ විතරයි කලේ. ඕගොල්ලෝ දැක්කට පස්සේ දකින්න කලින් අර නිමිත්තක් නැති පිරිසිදු මනසට ආපහු ඕගොල්ලෝ එන්නේ නැහැ. ඕගොල්ලන්ට එවෙනකොට දැකපු දේ ඇති බවට උන තව එක නිමිත්තක් එකතු වුණා. අන්න ප්‍රභාචර මනසට තව එක නිමිත්තක් එකතු වුණා. ඔය වගේ අපිට අද යම් තා දේවල් තියෙනවා කියලා දැනුමක් තියෙනවා, හැඟීමක් තියෙනවා, සංඥාවක් තියෙනවා. ඒ හැම දෙයක්ම එහෙම නිමිති නැති මනසක නිමිති නැති මට්ටමක ඉඳලා ඇහැ පරිහරණය කළ, කන පරිහරණය කළ, නාසය දිව ශරීරය පරිහරණය කළ දෝෂෙට ඒවැ නැතිවීම ස්වභාවය නොදකින දෝෂයට එකතු වෙච්ච ධර්මතා. නමුත් අපිට කිසි වෙලාවක තේරෙන්නේ නැහැ, අපිට කිසි වෙලාවක පේන්නේ නැහැ මේ හැම දෙයක්ම ඇති බව. අපේ මනස තුල සිද්ධ වෙලා තියෙන එක්තරා ක්‍රියාවලියක් නැත්තම් මේකට නේද භවය කියන්නේ කියලා අපිට තේරෙන්නේ. අපිට හිතෙන්නේ බාහිර තියෙන දේම, බාහිර ඉන්න අයම අපිට ඉන්නවා කියලා තියෙනවා කියලා තේරෙනවා. නමුත් ඒක අපිට පරිශනයක් කරලා බලන්න පුළුවන් වුණා. දැන් කුටියේ තියෙන බඩු මුට්ටු කුටියේ තියෙන දේමයි තියෙන්නේ කියලා අපිට දැනුමක් තියෙනවා නම් එහෙන් බලන් ඉස්සලේ දැනුම අපිට තිබුණේ නැහැ. එහෙනම් එහෙන් බැලුවට පස්සේ දැන් මේ දැනුම අපිට ආගන්තුක එකක්ද නැද්ද? ආගන්තුකයි. එතකොට එහෙනම් හැම නිමිත්තක්ම අපිට එකතු වෙලා තියෙන්නේ එහෙම නෙමෙයිද? එතකොට ඒකෙන් අපිට තේරෙන්නට ඕනේ බාහිර තියෙන දේම නෙමෙයි බාහිර තියනවා කියලා අපි ගාව එකතු වෙච්ච දැනුම් පරාසයක මේ තියෙන්නේ කියන එක තේරෙනවා නේද? ඔන්න ඔයකට කියන අපි මතුනේ භවය කියලා. අපි ඇස් දෙක වහගත්තු ඕගලන්ට මේ තව වටපිටාවේ අය ඉන්නවා. එතකොට තමන්ගේ අතපය තියනවා කියලා තේරෙනවා නම් ඒකත් එහෙමයි. ඒකත් ඔය වගේ දැකපු නිමිති එකතු වෙලා චේතනා බහු සියුම් චේතනා ස්වභාවයෙන් නිර්මාණය කරලා තියෙන වටපිටාව. ඔය ඔක්කොටම කියන කර්ම භවය කියලා. ඔන්න ඔය භවය තමන් තුළ පවතින තා ඒ කිව්වේ දැක්කපු දේ ඇති බවට එකතු වෙන ගතිය, අහපු දේ ඇති බවට එකතු වෙන ගතිය ඇතිතා කියනවා ඒකට භවය කියලා. ඒ තා කෝගලන්ට හටගත් දේ නිරුද්ධයි කියන ඇත්ත පිළෙන්නේ. ඒ තා කෝගලන්ට ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්න සිඳින්න පුළුවන් ශේස්ත්‍රය හැදෙනවා. ඕගලන්ට ඉතුරු වෙනවා ඔබුල්ල හදා ගන්නවා ඔබුල් එක්ක සැප දුක් විඳින්න පුළුවන් ලෝකේ. ඉතින් ඔය භවයේ තිබුණු තියෙන දෝෂේ අද මේ භවය තුල දෙමව්පිය සහෝදර ඥාති හිතයි සිංගන දුක් විඳින විතරක් නෙවෙයි නැවතත් මේ වගේම කයක් සවිඥාන කරන ගතිය නතර වෙන්නේ නැහැ. ඉතින් හටගත් හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන එක නොපෙනෙන්න තියෙන ප්‍රධානම බාධක, ප්‍රධානම සාක්ෂිය, ප්‍රධානම හේතුව මොකද්ද? භවය. භවය කියනකොට ඔගොල්ලෝ හැම කෙනෙක්ම දකින්නට ඕන මොකද්ද? අවිද්‍යා ප්‍රත්‍යයෙන් අපි තුලම සකස් වෙච්ච දැකපු අහපු දේවල් වල එකතුව. ආයෝහන සංඛාරා. සංඛාරය කියලා කියන්නේ රැස් වෙන ස්වභාවයෙන් යුක්තයි. මොනවද රැස් වෙන්නේ? දකින්නදී දකින්නදී නිකන් රැස් වෙන්නේ නැහැ. පෙනෙන දෙයට අපි හිතින් කියින් කිවිම් කළොත් පෙනෙන දෙයට හිතින් කියින් කිවිම් කළොත් ඒ පෙනෙන දේ ඇති බවට ඉතුරු වෙනකොට හිතපු කියපු කරපු දේ ඉතුරු වෙනවා. ඒ රූපේ පෙනෙනකොටම ඒ රූපෙට මෙන්න මේ විදිහට මම හිතුවා, මේ විදිහට කිව්වා, මේ විදිහට කළා කියන මතකය අපිට නැද්ද? තියෙනවා. එතකොට මෙන්න මේ කෙනෙන දෙයට, අහෙන දෙයට, මේ ස්පර්ශ ආයතන හයට යම්තා දේවල් කුසල සහගතව අකුසල සහගතව සිටින් ජීන් කිරින් කළොත් අන්න ඒ ටිකයි ඔය ඔබලන්ට එකතු වෙලා රැස් වෙලා භවය ඇවිල්ලා තියෙන්නේ. එතකොට නිවන් දකින්න බැරි, නිවන කියන්නේ මොකද්ද කියන එක ගැන ඔබලන්ට හොඳ අවබෝධයක් දැක්මක් තියෙන්නට ඕනේ. හටගත් හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන තැනක මනස තිබුණා නම්, ඇති වෙච්ච දේ නැති වෙලා නම් ඇති බවට ඕගලන්ට කිසිම කෙනෙක් හෝ දෙයක් හම් වෙන්න පුළුවන්ද? එහෙනම් අඬන්න වෙලපෙන්න පුළුවන්, කැඩෙන්න බිඳෙන්න පුළුවන් කිසිවක් ගැන ඕගලන්ට දැනුවා තියෙන්න පුළුවන්ද? තියෙනවා කියලා. ඕගලගේ ඥාති වේවා, ගෙවල් දොරවල් වේවා, ඉඩකඩම් වේවා, තමන්ට ඇති බවට කුමන හෝ දෙයක් අයිතිවාසිකම් කියන්න පුළුවන් දේවල් අයිතිවාසිකම් කියන තමන් හෝ ඉතුරු වෙයිද? ඉතුරු වෙන හොඳට ටික සිහි කරන්නට ඕන. එතකොට දකින අහන හැම දෙයක්ම ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකින එක තමයි කෙලෙස් මල නැති කෙලෙස් රජස් නැති පිරිසිදු ධම්ම හැ. ඒකට තමයි නිවන් දකින්නවා කියලා කියන්නේ. ඒක තමන් තුල සිද්ධ වෙන්නට ඕනේ සිද්ධ කරගන්නට ඕනේ තමන් විසින්ම දැක්ක යුතු දෙයක්. ඒක දකින්ද ඕගල්ලන්ට බැරි වෙලා තියෙන්නේ. කෙනා කෙනාට බැරි වෙලා තියෙන්නේ දකින්න දකින්න දේ තමන් තුල එකතු වෙන රැස් වෙන ගතියක් ඕගොල්ලෝ ගාව තියෙන නිසා රැස් කරගෙන තියනවා. රැස් කරගත් දෙයට තව තව එකතු වෙනවා. ඕගොල්ලගේ ඇහෙන් රූපයක් දකින්න ගානේ කනෙන් ශබ්දයක් අහන ගානේ ඕගොල්ලගේ විමානය ලොකු වෙනවා. ඒ කියන්නේ නොදන්නා වූ නිමිත්ත රූපයක් දැක්කත් මෙහෙමත් එකක් තියෙනවා මෙහෙමත් එකක් තියෙනවා. නිකන් නෙමෙයි ඒවට යන එතෙන්ට යන පාර ඉඳලා ඒකට යන පාර ඉඳලා තමන් තුල සකස් වෙනවා. ඒකයි සංකතං අபிසංකරොන්ති දී සංකාරෝ. සංකතේම සකස් කරන ලක්ෂණය තමයි සංස්කාරයේ ලක්ෂණය. ඉතින් මේ භවයට භවයේ අතීතක් නිවන් දකින්නේ. එතකොට භවය කියනකොට ඔයගලන්ට හොඳට තේරෙන්නට ඕනේ මම අර ඔප්පු කළා පින්නේ කිසිම නිමිත්තක් නැති ආයතන ටික පමණක් දායාද කරගෙන උපන්න අපිට ඒ ආයතන හේතු නිසා හටගත් එක හේතු නැතිවෙකට නැති වෙනවා නේද කියන ඇත්ත ඇති හැටි නොදන්නාකම විතරයි තිබුණේ. අවිද්‍යාව විතරයි අංශය වුණේ. ඒ අවිද්‍යාවෙන් තමයි ඒ ප්‍රභාස්වර මනස පිරිසිදු මනස නිමිති නැති මනස කිලිටි කරමින් දකින්න දේ අහන දේ ගඳ සුවඳ දැනගන්න දේවල් එකින් එක එකින් එක එකින් එක එකතු වෙලා මෙන්න මේ වගේ ක්ෂේත්‍රයක් ඇති වුණේ. දැන් වචනයක් කියනකොට සීනි කිව්වොත් තක්කල ඔගොල්ලෝ දන්නවා. මොකද ඔයගොල්ලන්ගේ ලෝකයේ ඇතුලේ එහෙම දෙයක් තියෙයි. දැන් ඔයගොල්ලෝ සීනි කියනකොට සිහි කරගත්ත සීනි ටික කොහෙද කියලා බලන්න. බාහිර කොහොමද තියෙන්නේ? කොතන එකද සීකෙන්නේ? නමුත් දැන් දැන් තමන්ට දැනුණා නම් දැනුනේ කොතන තියෙන එකද සිහි කරගත්තේ? දෙහි කියලා කිව්වොත් තේරෙනානේ. දෙහි කියලා දෙයක් තියෙනවා. හොඳයි ඔයගොල්ලෝ දැනගත්තේ බාහිර කොතනක තියෙන දෙහි කියලාද? දැන් දෙහි කියලා දැනුමක් ආවා නම් ඕගලන්ට නමුත් ඇහෙන් දැකලා මෙන්න මේවට ඒ දෙහි කියන්නේ කියලා තමන් තුළ තියෙන දැනුම නේද මේ වචනේ ඇහෙනවත් එක්කම සිහි කරගත්තේ. ඒ වගේම මැරිලා කියනකොට දැන් කොහෙ තියෙන මරණයක්? මරණ කියනකොටම වචනේ ඇහෙනවත් එක්කම තමන් තුළ තියේ සිහි කරගන්න. ඒ වගේ මේ නිමිති නැති අරමුණු නැති ප්‍රභාසර මනස ඉඳලා එකින් එක එකින් එක එකින් එක එකතු වෙලා දැන් ඔන්න ලෝකයක් හැදෙනවා. ඔකට භවය කියනවා. දැන් නිවන් දකින්නේ නැති භවය නිසා. දැන් භවය ඇති වෙන්නේ කුමක් නිසාද කියන කාරණාව බලමු. මෙහෙම දකින දේ එකතු වෙන්නේ දැකපු දේවල් ඇති බවට හිතින්නේ කුමන දෝෂයක් නිසාද? උපාදානය නිසා. මොකක්ද භවයට හේතුව? තණ්හා උපාදානය කියලා කියන්නේ අපිට සිහි වෙන හැම නිමිත්තක්ම හිතට සිහි වෙන හැම නිමිත්තක්ම අපි ඇත්ත කරගන්නවා. අපිට සිහි වෙන්නේ සිතින් සිතුවිලි මාත්‍රයක් විතරයි. ඒකද වහා නිත්‍ය වෙනවා. උදාහරණයක් ගත්තොත් ඔබලන්ට පින්වතුන්ට gedara කියලා සිහි වෙනකොට යම් gedara කියන දැනුමක් සිතින් ගෙදර කියන රූපයක් සිහි කරගන්නවා. ඊගොඩ දරුවා කියලා සිහි කරගන්නකොට ගෙදර කියන රූපය සිතුවිල්ල සම්පූර්ණම නැහැ. ඊට පස්සේ වාහනයක් සිහි කරනකොට දරුවා කියලා සිහි කරපු එකක් නැහැ. එක සිතුවිල්ලක් ඇති වෙනකොට අනිත් සිතුවිල්ල නැති වෙනවා. අනිත් සිතුවිල්ල ඇති වෙනකොට අනිත් සිතුවිල්ල නැති වෙනවා බොහෝ වේගින්. හටගත්ත දේ නිරුද්ධ වුණාට ඔගොල්ලෝ මොකද කරන්නේ? අප මොකද කරන්නේ? හටගත්ත සිතුවිල්ල සංහික වැත්ත කරගන්නවා. ගෙදර කියලා සිහි වෙනකොටම අපිට ඒක ඇත්තයි. ඒක සිතුවිල්ල ඇත්ත කරගෙන ඇත්තටම කියන දෙයක් කියලා ඒකට ප්‍රතිචාර දක්වනවා. මොකද්ද? ගෙදර කියලා ඇත්ත කරගෙන ඇත්තටම ගෙදර දුරවල් වහලාවද දන්නේ හොරු පණීද දන්නේ කියලා ගෙදර කියන නිමිත්ත ඇත්ත කරගෙන ලෝභ දේශ දෙක ඇති වෙනකම් හැසිරෙනවා. කැමැත්තෝ අකමැත්තෝ ඇති වෙන විදිහට හැසිරෙනවා. ඊට පස්සේ දරුවා කියලා සිහි වෙනකොට අන දැන් ගෙදර කියලා සිහි කරගත්ත කතා කරපු සිද්ධාන්තයේ අතහැරීමත් එක්කම ඊගල් සිහි වෙන එක ඇත්තයි. ළමයා දරුවා කියනකොට ස්කූල් ගිහින් ආවත් දන්නේ නැහැ. මම සිල්ගන් දෙවිලා ඉන්නේ. ළමයා දොර කොහොම අරගෙන ඉඳන්නේ? ওই විදිහට ඉතින් හොඳ ඒකට උත්තරපත් වෙනවා. මේ විදිහට සිහි වෙන හැම නිමිත්තක්ම ඕගොල්ලෝ සමහර සිහි වෙන සමහර රූප අත්වාදු පාදානෙන් පිළිගන්නවා. ආ දරුවේ පුද්ගලයේ අම්මා නංගි මල්ලි කියලා සත්පුද්ගල ආත්ම වශයෙන් ඒ නිමිත්ත එක්ක හැදෙනවා. නමුත් හිතින් දැකපු රූපයන් සිහි කරගන්නේ. නමුත් සිහි කරගන්නවත් එකම ඕගොල්ලෝ මොකද කරන්නේ? ඒක සත්පුද්ගල භාවයෙන් ඇත්ත කරගෙන ඒකට හිතින් කිංකිරින් ගන්නවා. එහෙම නැත්තම් දැකපු රූපයක් සිහි වෙන්නේ. ඒ රූපේට වටිනාකමක් දීලා කාම උපාදාන වශයෙන් ආයේ කාර්යක හරි වටිනවා. නැත්තම් ඒ රත්තරන් මාලේ මගේ එක හොරුගණ ඉදන් නැකල එක භාණ්ඩයක් බඩුවක් කරගෙන ඇත්තටම උගුල සිහි වෙන ආරම්භත් එක්ක කෙලස් ටික නැත්ත කරගෙන ජීවත් වෙනවා. උපදින සිතුවිල්ල ඇත්ත කරගෙන ඒවට ප්‍රතිඋත්තර සපයන මෙන්න මේ මානසික මට්ටම තුලයි මානසික මට්ටම නිසායි ඕගලන්ට උදේ භාවය කියන්නේ හැදෙන්නේ. උපදින සිතුවිල්ල ඇත්ත කරගෙන ඒවට තමම් ප්‍රතිඋත්තර බඳින තා මොක කියන එක තේරෙනවා ගන්න. දැන් ඔයගොල්ලෝ පැත්තකට වෙලා ඉන්නකොට හොඳට බලන්න හිත දිහා මොන තරම් දේවල් ඔයගොල්ලන්ට සිහි වෙයිද කියලා. සිහි වෙනකොට එකක් ගානේ ඔයගොල්ලෝ ඇත්ත කරගෙන නොහිතුවත් ඔයගොල්ලෝ පිළිගන්නවා සිහි වෙන සිතුවිල්ලක් හැටියට හඳුනගන්න නැතුව තියෙන දේවල්නේ කියලා. දැන් ඉර කියලා අපි සිහි කළොත් මෙච්චරවල තිබුණේ කියනකොටම අපිට සිහි වෙනව නේද? සිහි වෙනකොට ඕගොල්ලෝ කිසි වෙලාවක හඳුනගන්නේ සිතින් මේ රූප මාත්‍රයක් සිහි කරගත්ත නේද? දැකපු රූප මාත්‍රයක් සිහි කරගත්ත නේද? එතකොට දැකපු සිද්ධිය අතීතයට ගිහිල්ලා දැකපු සිහියෙන් නිරුද්ධ වෙලා නමුත් මනසේ හැකියාවක් තියනවා නිරුද්ධ වෙච්ච දේ සිහි කරගන්න හැකි. උදේ දානට ගත්තේ මොනවද කියලා සිහි කළ හැකි නේද? පුළුවන්ද බැයිද? පුළුවන්. සිහි කිරීම මනසේ හැකියාව. හොඳයි. ඔයගොල්ලෝ සිහි කරනකොට උදේ දානට බත්ති ගන්න තිබ්බේ මොනවද කියලා සිහි කළ හැකිද නැද්ද? පුළුවන්. සිහි කරනකොට දැන් මේ බත්ති ගන්න බාහිර තියෙනවද? ඈ? එහෙනම් නැත්තම් කොහොමද සිහි කළේ? දැන් මේ බත්ති ගන්න බාහිර නැත්තම් කොහොමද සිහි කළේ? දැකපු දේ සිහි කිරීම හැකියාව තියෙන්න පුළුවන්. නමුත් සිහි වෙනකොටම ඕගොල්ලෝ මේ තියෙන බත්ති ගන්නයි කියලා බාහිරයට හිත දික් කරුවොත් හරිද? එහෙනම් gedara කියලා ඕගොල්ලොට සිහි කළොත් සිහි කිරීම දැකපු දේ සිහි කිරීම හිතේ හැකියාව. එහෙම සිහි කරනකොට දැකපු gedarai කියලා බාහිරයට හිත යෙකොළු තරියෙයිද කියලා බලන්න. උදේ ඔයගොල්ලෝ කාපු බත්නේ ගන්න ඔයගලන්ට මතක ඇතිනේ. සිහි කරන්න පුළුවන් වෙන්නේ. හා සිහි කිරීම දැකපු දේ සිහි කිරීම හිතේ හැකියාව. සිහි කරනකොට එහෙම පිඟානකුත් පිඟානේ ඒ විදිහට රැස් වෙලා තියෙන වැංජන ටිකකුත් එක්ක තියෙන බත්නිකාන කොහොමද තියනවද? කොහොමද නැහැ. එතකොට ඒ සිද්ධාන්තයේ දැකපු සිද්ධිය නිරුද්ධ වෙලා නිරුද්ධ වුණාට හිතේ හැකියාවක් තියෙනව මොකද්ද? දැකපු දේ සිහි කරන්න පුළුවන්. දැන් දැකපු රූපය හිතෙන් සිහි කරනව නේද කියලා ඕගොල්ලෝ ඇත්ත ඇති හැටි දැක්කේ නැතුව බාහිර තියෙන බත්නිකානයි කියලා දැක්කොත් කොච්චර වැරදිද? ඇයි ඒක බත්නිකානක් දැන් නැහැ නේද? ඒ වගේ ඕගොල්ලෝ ඇහෙන් දැකපු රූපය හිතෙන් සිහි කරනකොටම දරුවා කියලා හඳුනගන්නවා. ඕගොල්ලෝ දරුවා කියලා මේ රූපේ සිහි කළේ හිතේ තියෙන හැකියාවක් නේද කියන එක දන්නේ නැතුව තියෙන දෙයි සිහි කරන්නේ කියලා ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නවා නම් අර බක්ති ගන්න සිහි කරනවා වගේ සිහි කරනකොටත් ඒ සිද්ධිය නෑ වගේ දැකපු සිද්ධිය නිරුද්ධ වෙලා නමුත් ඔයගොල්ලෝ ඒ නිරුද්ධ වෙච්ච බව දන්නේ නැතුව සිහි කරන දේ ඉන්නවා කියලා ඔයගොල්ලෝ පිළිගන්න මෙන්න මේ මානසික මට්ටම තුලයි ඇති බවට තියෙනවා කියන භවයේ හැටි තේරගන්නකි. ඒ වගේ දැකලා යම් තාක් දේ පැත්තකට විලා ඉඳගත්තුත් ඉඳගන්න හැම ඉඳගෙන සිහි කරන හැම දෙයක්ම අර භක්තිකාරට වෙච්ච දේම වෙලා තියෙනවා. තේරුණාද? එතකොට දකින්න සිහි කරනකොට ඒක දැන් දැකපු දේ සිහි කිරීම හැකියාව. ඕගොල්ලෝ මේ දැකපු රූපේ සිහි කරනකම අනිත්‍යයි නේද කියලා දකින්න බැයි නම් මේ රූපය සිතෙන් ඔසවන ලද්දක් කියලා දකින්න බැයි නම් මේක රූප මාත්‍රයක් නේද කියලා දකින්න බැයි නම් ඒ එක්කම ඒ අරමුණ නෝගලම යට කරනවා. ඒ කියන්නේ ඒ අරමුණ ඇත්ත කරනවා. ඇත්ත කළා ඕගොල්ලෝ ඒකට හිතින් කියින් කිමින් වලට පොල් බවන. එතකොට උපදින අරමුණු වලට ඕගොල්ලෝ යට වෙලා ඉන්නකොට. ඒ කියන්නේ අරමුණකින් තමන්ව යට කෙරුවා කියලා කියන්නේ කොහොමද? හැම අරමුණක්ම ඇත්ත කළා හිතින් කියින් කිමින් කරවන්න තමන්ව පොළවයි නම් ඒකට කියනවා මොකක්ද? උපදින හැම ආරමුණකින්ම තමන් වයට කරනවා. නැත්තම් කියනවා පංච උපාදානස්කන්ධිත උපාදාන වෙමින් ඉන්නවා. සිහිවනදී ඇත්ත වුණා කියන්නේම උපාදාන වුණා. දවල් කාපු දෙ කවපත් ගන්න සිහි වෙනකොට දැන් ඒක නිරුද්ධයි. නමුත් මනසේ හැකියාව දැනුත් ඕගොල්ලෝ රස විඳ හැකි. සිහි කළා දැන් මේක සිහි කරනකොට එහෙම එකක් නැහැ. මේක මානසික උපන්න විතර්ක මාත්‍රය නේද කියන එක පෙන්න ගන්න බැරි වුණොත් වත්පිගාන ආස්වාදනය කරනවා. ඒ වත්පිගාන තිබුණු අරවල කැල නම් හරි රහයි. ඒ සම්බ වත්පිකන්ද කොහෙද? ඒක නම් හරිෂෝ කියලා ලෝක දේශ වශයෙන් හැසිරෙන්න පුළුවන්ද බැයිද? බොහෝ වෙලාවට හැසිරෙන්නේ නැද්ද අපි? හැසිරෙනවා. එතකොට දැන් අපි දැන් නෙමෙයි දෙයක ඇත්ත කරගත්තේ. කන වෙලාවෙදි තිබුණ ඇත්තක් තිබුණා නම් ඒක සජීවී ඇත්තක එක නිරුද්ධයි. ඒ තුල දෝෂයක් තිබුණේ නැහැ. වත්තිගානේ දෝෂෙකුත් නැහැ. වත්තික පාපයේ දෝෂෙකුත් නැහැ. වර්ධ කරන්නේ ඊට පස්සේ ඇති බවට සිහි වෙනවා කියන ධර්මතාවය හිතේ හැකියාව. නමුත් තමන්ට සිහි නොවන එතන නැත්තම් සිහි කරගත්ත බක්තිගාන ඇත්ත කරගෙන සිටින් ගින් කිවින් කළොත් ඕගොල්ලන්ගේ ඔළුව හදලා තියෙන්නේ නතර වෙන්නේ මෙන්න මේක වගේ රස භක්තිගානක් තිබුණ දැන් තියෙනවා කියන එක බැරිද තිබුණා කියන තැනකින් නිමිත්තක් හදලා තියෙනවා. එහෙම එකක් කොහෙවත් තිබුණේ නැහැ. ඒකද හටගෙන නිරුද්ධ වෙමින් පැවතුනේ. නිරුද්ධ වුණා. අන්තිමට ඔළුව හදේ දැන් නැහැ තිබුණා කියලා. එතකොට මේ විදිහට උපදින උපදින හැම විතර්කයකටම උපදින සිහි වෙන හැම රූපයක්ම හැම වේදනාවක්ම මනෝවිඥානෙම ඔසවල තියෙන මේ ටික මොකද හටගෙන නිරුද්ධ වෙලා නම් දැන් ඇති බවට සිහි කරන්න වෙන්නේ මනෝවිඥානෙම අතීත ධර්මියෝ මනෝවිඥානෙම භවනමමයි වෙන්නේ දැනගන්න පුළුවන්. ඒ හැම දෙයක්ම ඇත්තම ඇත්ත කරගෙන ප්‍රතිඋත්තර බඳින තාක් ප්‍රතිඋත්තර බඳින තාක් භවය නැති වෙනවා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධේට උපාදානව ඉන්නවා කියලා කියන්නේ සිහිවෙච්ච නිමිත්ත ඇත්ත වෙලා දරුවෙක්ම වෙලා ඒ තුල ලෝභ දේශ දෙක ඇති වෙනකම් හිතන්න කියන්න කරන්න දෙලිච්ච බව. සිහි වෙන නිමිත්ත ඇත්තම වෙලා ගයක් දොරක් වෙලා ඒකට සිතින් කීම් කිවීම කරන්න පෙළඹිච්ච බව. මෙන්න මේ වගේ සිහි වෙන හැම නිමිත්තක්ම ඇත්ත කරගෙන ප්‍රතිඋත්තර බඳින මානසික මට්ටමට කියනවා මොකද්ද? පංච උපාදාන ස්කන්ධයට උපාදානයි කියලා. එයා ඒක දැඩිව ගන්නවා. ඒක ඇත්ත කරගන්නවා. ඒ හැම සිතුවිල්ලක්ම හැම ස්කන්ධයක්ම ඇත්ත කරගන්නවා. ඒක යට සිතුවිලි මාත්‍රයක් විතර නෙමෙයි. ඒක නැති වෙන ධර්මතාවයක් විතරක් එහෙම වෙන්නේ නැහැ. එයාට ඇත්තමම දෙයක් හෝ කෙනෙක් සිහිවෙච්ච සිද්ධියක් වෙනවා. ඔන්න ඔය උපාදාන ගතිය ඇතිතා භවය කියන එක නැති වෙනවා. භවයේ කියන එක ඇතිත හටගත් දේ නිරුද්ධ වෙනවා කියන එක පේන්නේ නිවන් දකින්නේ. නිවන් නොදකින් හේතුව භවයේ භවයේ නැති වෙන්න හේතුව මතක්. උපාදානේ තණ්හා උපාදාන. හැම අරමුණක්ම ඇති බවට සිහි වෙන හැම අරමුණක්ම ඇති බවට පිළි අරගෙන තියෙන දෙයක් තිබුණ දෙයක් බලන්න යන්න පුළුවන් දෙයක් කියලා තුන් කාලයට බෙදලා ඒ තුල ඇත්ත කරගෙන හැසිරෙන මට්ටමට උපාදාන කියලා කියනවා. මෙන්න මේ උපාදාන වෙන තමයි භවයට හේතුව. උපාදානයට හේතුව මොකක්ද? එහෙම ඇත්ත කරගෙන ජීවත් වෙන්න අකුය සිහි වෙන එකට ඇත්ත වෙන්නේ ඇයි? මොකක්ද හේතුව? තණ්හාවයි උපාදානයයි සමාන. ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධය කෙරෙහි යම් චන්ද රාගය වේද හේ උපාදාන. ඒ කියන්නේ තණ්හාව ගතිය නිසාම තමයි අපි උපාදාන වෙන්නේ. ඈ දෙකම එකට තියෙන්නේ. උපාදාන වෙන්නේ හෝ තණ්හා කරන්නේ ඇයි අපි පංච උපාදාන ස්කන්ධයකට? පංච උපාදාන ස්කන්ධය පිරිසිඳ දකින්නේ නැතිකම නිසා. පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ මොකක්ද කියලා ඇත්ත ඇති හැටි නොදන්නා කම නිසා තමයි ওই වැරද්ද අපි අතින් වෙන්නේ. ওই වැරද්ද කරන්නේ ඒකයි දුක පිළිසිඳ නොදකින්නතා. පංච උපාදාන ස්කන්ධය පිළිසිඳ නොදකින්නතා උපාදාන වෙනවා. උපාදාන භවයට ප්‍රත්‍ය වෙනවා. භවය කියන එක හටගත් දේ නිරුද්ධයි කියන එක පේන්නේ ඇති බව හදලා කර්ම නිමිති හදලා ජාතියට ප්‍රත්‍ය වෙන නැවත මේ වගේ කයත් සවිඥානික වෙන්න විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් දැසගන්න හේතු වෙනවා. ජාති ජරා මරණයට හේතුයි. ආයත් ජරා මරණ දුක් විඳින්න වෙනවා. එතකොට දැන් පංච උපාදාන ස්කන්ධයේ පිරිසිඳ දකින්න කියලා කියන්නේ වෙන මොකුත් හින්දා නෙමෙයි. පංච උපාදානස්කන්ධය ටිකක් ටිකක් හෝ පිරිසිඳ දකින්න කෙනාටයි උපාදාන නොවී ඉන්න පුළුවන්කම තියෙන්නේ. සිහි වෙන අරමුණ මැඩ ඒ අරමුණු යට කර කර ඒවට යට වෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම තියෙන්නේ පංච උපාදානස්කන්ධය කියන එක ගැන නොනක් තියෙන නිසා. අපි ඒකෙදී රූප උපාදානස්කන්ධය කියන ඕගොල්ලෝ ඉගෙනගෙන තිබුණොත් මොකද නිදසුනක් හැටියට දෙන්නේ පංච උපාදානස්කන්ධයේ පිරිසිඳ දකින්ද ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් අපි දක්ෂ වෙලා තියෙනවා. ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් දැනගෙන තිබුණ තියෙන කෙනාට විතරයි උපාදාන නොවි ඉන්න පුළුවන්කම තියෙන්නේ. තණ්හාව ඇති කර නොගෙන ඉන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම ඉන්න කෙනාට උපාදාන වශයෙන් නොගන්නා වූ කෙනාටයි භවය නිරුද්ධ වෙන්නේ. භව නිරෝධය නිවනයි. මජ්ක්‍ධිම නිකාය කෝසම්බ සූත්‍රයේදී ආනන්ද මහ රහතන් වහන්සේ කොට්ටිත මහ රහතන් වහන්සේ තව ස්වාමනාස් නමකදී මට මතක නැදී කෝසම්බ සූත්‍රය බලන්න. ඒ සූත්‍රයේ ධර්ම කතාවක් කරනකොට හොඳට පැහැදිලි කරනවා. එවත්නේ භව නිරෝධය නිවනයි කියලා අදහනවද දකින්වද? එහෙමයි, භව නිරෝධය නිවනයි කියලා දකින්වා කියනවා. මොකද භවය නිරුද්ධ වුණොත් නිවන් දකින්වා කියන එක සිද්ධ වෙනවා මිසක ඒකට අමුතුවෙන් උත්සාහයක් හෝ ප්‍රාර්ථනාවක් අවශ්‍ය නැහැ. ඒ නිසා භව ආවරණය නිවන් නොදකින් හේතුව. එතකොට පංච උපාදානස්කන්ධයේ යම් කිසි කෙනෙක් පිරිසිඳ දකින්නවා කියන දේ කරනවා නම් කළු දන්නවා නම් අන්න එයාට පුළුවන් පංච උපාදානස්කන්ධයේ ඇත්ත කර නොගෙන ඉන්න. පංච උපාදානස්කන්ධයට උපාදාන නොවෙන්න. කොහොමද පංච උපාදානස්කන්ධය ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් අපි මෙනෙහි කරන්නේ? ස්කන්ධ වශයෙන් අපි ඉස්සෙල්ලා හොඳට ඉගෙන ගන්නවා. කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණේ රූප කියලා යමක් තියනවා. සමස්තයක් එක්කෙනෙක් රූපයක් නෙමෙයි. මේ ලෝකේ වේවා පරලෝක වේවා යම් තා රූප කියලා තියනවා නම් යම් කිංචි රූප චත්තාරෝච මහා භූත චතුර්ණංච මහා භූතානං උපාදාය රූප. රූප කියලා තියනවා නම් මේ හැම රූපයක්ම මහා භූතයි උපාදායයි. සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා පවත්නා රූප මිසක වෙන කාගේවත් වෙන කෙනෙකුගේවත් වෙන දෙයකටවත් අයිති රූප නැහැ. තේරෙනවද? ඔන්නේක හොඳ නිගමනයක් අපිට හම් වෙනවා. හොඳ ස්ථාවර බවක්. යම් කිසි රූප කියලා යමක් තියෙනවා නම් අතීතේ වේවා වර්තමානයේ වේවා අනාගත වේවා තමා තුල වේවා බාහිර වේවා ඖදාරික රළු වේවා සියුම් වේවා හීන ලෝකය හීනයයි නරකයයි හොඳ නැහැ කියලා සම්මත වේවා ප්‍රණීතයි ලෝකයේ ලස්සනයි හොඳයි සැපයි කියන මට්ටමේ වේවා දුර වේවා ළඟ වේවා යම් කිසි රූපයක් තියෙන මේ සියලුම 11 පොලක තියෙන සියලුම රූප තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා පවත්නා වූ. ඒ කියන්නේ මහ භූත ටික නිසාම පවතින මහ භූත ටික ආත්ම හැර පවතින උපාදාය රූප එහා බැඳුණු රූප ටික. එතකොට බලන්න පඨවි ධාතුව පුද්ගලයකට ආපෝ ධාතුව කියන්නේ පස්. පඨවි කියලා කියන්නේ මැටි ටිකක් පස් ටිකක් කළු ගලක් ගන්නකොට සමානයි. ඒක කෙනෙක්ද නැහැ. ආපෝ ධාතුව කියන්නේ ගලන, වැකිරෙන, බැඳෙන ස්වභාවයේ ජලය කියලා ගන්න. ඒක පුද්ගලයේද නැහැ. තේජෝ ධාතුව කියන්නේ උෂ්ණ, ගින්න, ගිනි දැල්ලා ගත්ත සත්‍ය පුද්ගලයක. වාය කියලා කියන්නේ වාතයේ හුළඟ ගස්වල හොළන හමන ගති සත්‍ය පුද්ගලයක නැහැ. ඒ මහා භූත ටික සත්‍ය පුද්ගලෙක් නෙවෙයි නම් ඒහා බැඳී පවතින ඔවුන්ගේ ගති ලක්ෂණ ටික කලම කෙනෙක් නෙවෙයි. තේරෙන්නේ මහා භූත ටිකද කෙනෙක් නෙවෙයි නම් මහා භූත ටික නිසා පවත්නා මහා භූත ඇසුරු කරගෙන පවත්නා රූපය කෙනෙක් වෙනවද නැහැ. ඔන්න ඔයගොල්ලෝ රූපය ගැන ඉගෙනගෙන තිබුණා නම් හිතට සිහි වෙනකොට රූපයක්ම ඔයගොල්ලෝ දැන් රූපය ඇත්ත අහලා තියෙන හින්දා රූප තිබුණා නම් තියෙන්නේ මෙහෙම රූප මිසක ධර්මයේ රූප තියෙන්න බෑ. ඔයගොල්ලෝ ශනිකව සතිපට්ඨාන සිහි කරගන්නවා. සිහි වෙනකොටම දරුවා කියන රූපයක් සිහි වෙනකොටම ආමේ රූපේ සතර මහා ධාතුයිනේ. ආමේ මහ භූතයන්ගේ උපාදාය රූපයක් නේ කියලා සිහි වෙච්ච රූපය ඇත්ත බැලුවොත් ඔයගොල්ලන්ට මේ දරුවා කියලා හිතෙන් පිළි අරගෙන හිතන ගතිය පවතින්නේ නැහැ. ඕගොල්ලෝ මේ රූපේ ඇත්ත ඇති හැටි දැනගෙන තිබුණ නැත්තම් සිහි දැකපු දෙ සිහි වෙනකොටම සිහි කළා කියන්නේ දැකපු රූපෙනේ සිහි කරන්නේ නේද? හිතට පුළුවන් ඇහැට පෙනෙන රූපයක්නේ. ඊට පස්සේ හිතට සිහි කරන්න පුළුවන් දැකපු රූපය මිසක කෙනෙක්ව සිහි කළ හැකිද? නෑ. දැකපු රූපේ සිහි කරනකොට දැකපු රූපේ හිතෙන් සිහි කරනකොට ආමේ මහ භූතයන්ගේ උපාදාය රූපයක් ආමේ සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපයක් කියලා රූපේ ඇත්ත ඇති හැටි පෙන්වෙන්නේ නැත්තම් පෙන්වන්න නැත්තම් නිරායාසයෙන් මේ අරමුණ පුද්ගලයක් සත්‍ය කියලා අත්වාද උපාදානයෙන් හැසිරීම වළක්වන්න බෑ. ඔන්න පංච උපාදාන ස්කන්ධයේ පිරිසිඳ දකින්නේ නැහැ කියන්නේ ඒ ස්කන්ධයගේ ඇත්ත දැක්කේ නැත්තම් ඊගාව තියෙන දෝෂේ තමයි සිහි වෙනකොටම කෙලෙසිකින් තමයි ඒක පිළිගන්නේ. අනේ දරුවනේ, අම්මනේ, නංගිනේ, අහවල් ගෙදර නංගිනේ කියලා සිහි උනතේ කෙනෙක් පුද්ගලෙක් හැටියට පිළිගන්නවා. සිහි වෙන එක රූප ආරම්භණය. ඕගොල්ලන්ගේ පැත්තෙන් ඕගොල්ලෝ එකට තව කෑල්ලක් හේතු කරනවා. අත්වාද උපාදානයෙන් පිළිගන්නවා. මොකද කෙනෙක් පුද්ගලෙක් කියලා ඒක පිළි අරගෙන ඒකට හිතනවා. හිතුවාම ඔගලන්ට භවය හැදෙනවා. මොකද්ද? බාහිර මම හිතන කෙනෙක් මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා කියන දැනකින් ඔළුව හැදේ නේද? එතකොට උපාදාන වෙන ගතිය කවදාවත් නතර කරන්න පුළුවන් කමක් නැහැ. උපාදාන ස්කන්ධයේ පිරිසිඳ නොදැක දැන් රූපයක ඇත්ත ඇති හැටි බලන්න ඉගෙන ගත්තේ නැති කෙනෙකුට කවදාවත් උපාදාන වශයෙන් නොගෙනෙන්න පුළුවන් වේද බලන්න. එයාට සිහි වෙනකොට සිහි වෙන නිමිත්ත පුද්ගල භාවයෙන් ඇසුරු කරන්න විතරයිමයි දන්නේ නේද? නමුත් බණ අහලා තිබුණොත් සතිපට්ඨානේ වඩලා තිබුණොත් සතිපට්ඨානේ වඩපේකමුත් කළේ මොකද්ද? සත්‍ය පුද්ගලය කියලා ඇසුරු වෙන තැනක තියෙන රූප ගත්තාම කුණුප කොටස් 32ක් නැත්තම් සතර මහා ධාතුයි කියලා මේ වගේ ඒ රූපික ඇත්ත නේද? එතකොට සිහි වෙනකොටම මේ සිහි වෙන රූපේ මෙන්න මෙහෙම ඇත්තක් නේද තියන්නේ කියලා ඕගොල්ලෝ පින්වතු ඇත්ත සිහි කරගත්තොත් අන්න ඒ අරමුණ තමන්ව යට කරන්නේ නැහැ, යට කරන්න දෙන්නේ නැහැ. ඒක ඇත්ත වෙලා රාග දේශ මොහ ඇති වෙනකම් හිතන්නේ නැහැ. ඒකයි කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. විනේ ලෝකේ ලෝකී කිව්වෙ මොකද්ද? පංච උපාදාන ස්කන්ධ ලෝකේ. පංච උපාදාන ස්කන්ධ ලෝකේ කියලා කිව්වේ දැකුවත් කාපුවත් තංගාන සිහි වෙනවා. දීපු වතුර කෝප්පේ සිහි වෙනවා. ටැප් එක ගාවට ගිහලා මොන හොදක සිද්ධි සිහි වෙනවා. බලන්න මේ සිද්ධි කොහෙවත් මෙහෙ තියෙනවද කියලා. හටගෙන එතන එතන නිරුද්ධ වෙලා. නමුත් ඒ ඔක්කොම ඇති බවට එකට එකතු කරලා සිහි කරන මෙන්න මේ මනෝ විඥානය තුළින් තමයි පංච උපාදාන ස්කන්ධ ලෝකේ හදලා තියෙන්නේ. ඒ ලෝකේ අද අපි ලෝභ දේශ වශයෙන් හැසිරෙන දැකපු අහපු දේවල් සිහි කරගෙන ඇත්ත කරගෙන උපාදාන වශයෙන් හැසිරෙන. ඉතින් එහෙම හැසිරුණොත් තියෙන දෝෂේ භවය හැදෙන එක නවත්තන්න බෑ. ඉතින් පංච උපාදාන ස්කන්ධයට උපාදාන වශයෙන් හැසිරෙන්නේ නැති වෙන්න නම් එයා මොකද කරන්න ඕනේ? කායේ කායන් පස්සේ විහෙරති. කායේ කායන්ව බලන්න. ඒ කියන්නේ රූපේ ඇත්ත ඇති හැටි බලන්න. රූපේ ඇත්ත ඇති හැටි බලනකොට මොකද වෙන්නේ? විනය ලෝකී අභිජ්ජා දෝමනසම්. මේ පංච උපාදාන ස්කන්ධේ ලෝභ දේශ දෙක හික්මනවා. ඒ කියන්නේ දරුවා කියලා සිහි කරලා කැමැත්ත අකමැත්ත ඇති වෙන තාක් හිත ඒ නිමිත්ත හැසිරෙන්නේ නැහැ. අම්මා තාත්තා දුව පුතා කියලා කැමැත්ත ඇති වෙන තාක් අකමැත්ත ඇති වෙන තාක් ඒ නිමිත්ත හිත හැසිරෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට කැමැත්ත අකමැත්ත ඇති වෙන තාක් නිමිත්ත හිත හැසිරෙන එකට කියනවා උපාදාන සහිතව වාසය කරනවා කියලා. ඒ විදිහට උපාදාන වශයෙන් නොගන්න උපාදාන සහිතව වාසය නොකරන්න නම් පංච උපාදාන ස්කන්ධේ පිළිසඳ දකින්න ඕනේ කියලා කිව්වේ සිහි වෙන අරමුණක ඇත්තය ඉගෙනගෙන තියෙන්න ඕනේ. එතකොට තමයි එයාට තේරෙන්නේ ඒ ඇත්ත සිහි කරනකොට උපන්න ස්කන්ධයන්ගේ ඇත්තක් දකිනවා. මේ පැත්තෙන් ඒ නිමිත්ත උපාදාන වශයෙන් හැසිරෙන්න ඉඩ දීලා නැහැ කියන කරුණු දෙකක් ගන්නවා. ඒ වගේම ඔගොල්ලෝ ඉගෙනගෙන තියනවා වේදනාව කියලා යමක් කොතනක හරි තියෙනා ඇහෙන් වේවා කනෙන් වේවා නාසයෙන් වේවා යම් කිසි වේදනාව කියලා යමක් තියෙනම් සිතක පහළ වෙන චෛතසික මාත්‍රයක් විතරයි. ස්පර්ශ චෛතසිකයක් වේදනා චෛතසිකයක්. ඒක ස්පර්ශය නිසායි හටගන්නේ. ස්පර්ශ නැති වෙනකොට නැති වෙනා මිසක තියෙන්නේ නැහැ තිබිය හැකි බවකුත් නැහැ කිව්වහම අර පුද්ගලයා නිසා සැපය ආවා අර මල නිසා මලෙන් බිනකොට සැපයක් ආවා කියලා මේ වේදනාව ඕගොල්ලෝ වස්තු වලට ගැට ගන්නෑ. ඔගොල්ලෝ යම් කිසි වේදනාවක් සිහි වුණත් මේ ස්පර්ශ නිසා හටගත් වේදනාව ස්පර්ශ නැතිවෙනකොට නැති වෙනවා කියලා ඒකේ නැති බව බලන්න පුළුවන්. මේ වේදනාව අහවල් වස්තුව විඳින කොටයි අහවල් දේ විඳින කොටයි ආවේ කියලා වේදනාවට ද්‍රව්‍ය කාරණා එකතු කරගෙන වේදනාවට පුද්ගල භාවය එකතු කළා අත්වාද භවෙන් හෝ වේදනාවට කාම වස්තු එකතු කළා කාම උපාදානයේ මොහ හැසිරෙන්නේ නැහැ ඔගොල්ලෝ වේදනාව එක්ක. නැත්තම් ඔයගලන්ට වේදනාව තනිවම හම් වෙන්නේ නැහැ. ඔයගලන්ට හිතෙන්නේ අර කේක් කෑල්ල කාපු නිසායි මේ සැප වේදනාව ආවේ. ඒ කියන්නේ කේක් කෑල්ලේ මේ සැපේ තියෙනවා වගේ හැටියට තමයි දකින්නේ. එතකොට අර දරුවා දකිනකොට මට සැපයක් එනවා. ওই විදිහට තමයි දකින්නේ. නමුත් මේ ස්කන්ධ ටික ඉස්සෙල්ලා එකින් එක දැනගෙන තිබුණොත් හිතෙන් රූපය සිහි කෙරුවොත් ඒ රූපය ඇත්ත පෙන්වන්න ඕගොල්ලෝ දන්නවා රූපයේ පුද්ගල භාවයෙන් හෝ කාම ස්වභාවයෙන් කැමැත්ත ඇති වෙන විදිහට හිත හසුරවන්නේ නැහැ. වේදනා සංඥා සංඛාර කියන චෛතසික ටිකක් සිතක ඇති වෙන ගති මාත්‍රයක්. ඒ හිත නිරුද්ධ වෙනකොට මේ ගති නිරුද්ධ වෙන මිසක කොහෙවත් තිබුණවත් තියෙන්නවත් නැහැ කියලා දැනගෙන හිටියොත් හිතේ අධ්‍යක්ෂයේ හැටියට විද්දපු බව සිහි කළ හැකි. සිහි කරනකොටම ඒ තුල කෙනෙක්ව විද්දා දෙයක් විද්ද කියලා ඕගොල්ලෝ උපාදානයේ වේදනාවට එකතු කරන්නේ නැතුව ඒ වේදනාවේ අනිත්‍ය දකින්න ඇත්ත දකින්න පුළුවන්කම තියෙනවා. විඥාණය කියලා යමක් තියෙන දැනගැනිල්ල කියලා යමක් තියෙන ඇහැට පෙනෙන දේ දැනගන්නවා. කනට ඇහෙන ශබ්දේ දැනගන්නවා. ඒක දැනගැනීම මාත්‍රයක්. දැනගන්න හේතු වෙච්ච නාම රූප ටික නිසා ඇහැයි රූපයයි කියන රූපේ විදින හඳුනන හිතනවා කියන නාම ධර්ම මේ නාම රූප දෙක නිසායි මේ පෙනෙන බව දැනගත්තේ. කනයි ශබ්දයේ දෙක රූපේ ශබ්ද රූපයේ විදින හඳුනන ගති ටික නාම. එතකොට ඒ නාම රූප දෙක නිසායි ශබ්දේ දැනගත්තේ කියනකොට ඒ දැනගැනිල්ල කියන එක සිහි වුණත් අහවල් දේ දැනගත්තා අහවල් කෙනා දැනගත්තා කියලා දැනගැනිල්ලට පුද්ගල භාවයක් එකතු කරන්නේ නැතුව නාම රූප නිසා දැනගන්නකම නාම රූප දෙක නැති වෙනකොට නැති වෙනවා කියලා බලන්න පුළුවන්. අපි දැනට එච්චරයක් ඕනේ රූපේ විතරක් කිටින් ගන්නකො ඔගොල්ලෝ නිදසුනක් හැටියට ඒකාන්ත කොට එක විදිහට අරගෙන තියනවා. මොකද්ද යම්තන රූප කියලා තියෙනම් මහ භූත සහ මහ භූත නිසා පවතින රූප හැරෙන්න මිනිස්යන්ගේ රූප අමනුෂ්‍යයන්ගේ රූප දෙවියන්ගේ රූප යක්ඛුන්ගේ රූප කියලා කොහෙවත් නැහැ. බය වෙන්නව සතුට වෙන්නව පුළුවන් රූප ඔන්න යකෙක් ආවා කියලා බය වෙන්න රූපේ පිටින් දකින්නේ නැති හින්දා එහෙම යක්ඛුන්ගේ රූප තියෙන්න පුළුවන්ද? නැහැ. ඔන්න මිනිස්ෙක් දෙවියෙක් ආවා කියලා සතුට වෙන්න මංගවට දෙවියෙක් ආවා කියලා සතුට වෙනකොටම එයා උපාදානයකින් කෙලෙසකින් තමයි සතුට වෙන්නේ. දෙවියන්ගේ රූප තියෙන්න පුළුවන්ද? නැහැ. එයාට පූර්ව නිගමනයක් තියෙනවා, පූර්ව නිශ්චිතභාවයක් තියෙනවා. මොකද්ද? ස්කන්ධයන්ගේ ඇත්ත ඇහිටි දන්නා නුවණක් තියෙනවා. යන්ත රූප කියලා යමක් තියෙනවා. ඒ හැම රූපයක්ම මහ භූත හෝ උපාදායයි. දෙවියෙක් දැක්කා යකෙක් දැක්කා කියනකොට දෙවියෙක් සිහි වුණා යකෙක් සිහි වුණා කියනකොටම එයා දන්නවා මොකද්ද? අන්න සිහි කරගත රූප ආයතයට අත්වාද උපාදානෙන් උපාදානයි. එහෙනම් දරුවෙක් සිහි කරන්න පුළුවන්ද? සිහි කරන්නේ රූපේ දැකපු රූපේ හැම රූපයක්ම මහ භූත හෝ උපාදාය රූපමයි. රීබ සිහි කරගන්න රූපයේ ඇත්ත නොපෙන්නා ඒක ධර්මයක් කියලා අපි ඒ රූපයේ සිහි කරගත් රූපෙට ඇසුරු කළොත් මොකද වෙන්නේ? අන්න අර රූපය උපාදාන වශයෙන් ගත්තද නැද්ද? ගත්තා. අත්වාද උපාදානේ උපාදාන හොතට දකින්න ශේත්‍ර දෙකක්. හිතට පුළුවන් දැකපු රූපයේ සිහි කරන්න රූපයේ මහ භූත හෝ උපාදාය වර්ණ සටහන මහ භූත ඇසුරු කළම දෙයක්. ඒ රූපේ පිළිසිඳ නොදකින නිසා දරුවා කියලා අත්වාද රූපං අත්තතෝ සමුපස්සති. රූපේ ආත්ම වශයෙන් රූපේ පුද්ගලික වශයෙන් රූපේ කෙනෙක් වශයෙන් දකින ගතිය එකතු කරන්නේ කවුද? අපි. හිතේ හැකියාව සිහි වෙන එක සිහි වෙන එකට අපි කෙනෙක් කියලා කොටසක් එකතු කරලා ඒ තුල හැසිරෙනවා නම් ඒක ඇත්ත කරගන්නවා නම් දැන් අපේ ජීවිතයේ උපාදාන සහිතයි. උපාදාන සහිත කෙනාට භවය මිසක පිරිනිවීම තියෙනවද නිවන් දකින්නවද? නැහැ. එතකොට ඕගොල්ලෝ පිටමතුන් දකින්න දකින්න හැම අරමුණකටම මලක් දැක්ක ගහක් දැක්ක කියලා කතා කරන තැන්වලත් බලන්න. තියෙනවනේ යක්තක් රූප මොනවද? මහ භූත සහ උපාදාය රූප. එහෙනම් ගස්වල රූප, මල්වල රූප තියෙන්න පුළුවන්ද? නෑ. ගස් සහ මල් කියලා ද්‍රව්‍ය කාරණා කවුද එකතු කරලා තියෙන්නේ? සිහි වෙන එකට අපි මේ ටික එකතු කළාම අපිට ගස්කොළ තියෙනවා වගේ දෙන්නේ. හිතට පුළුවන් රූපයක් සිහි කරගන්න. ඒ රූපෙට ආමේ අහවල් තැනට යන මාරණේ කියලා. අපි පාර, වාහන, ගස් කොළක් අපි එකතු කරනවා. එතකොට අපිට භවය හැදෙනවා. බාහිර තියෙනවා ගස් කොළන් යාන වාහන කියලා. උපාදාන සහිත වෙනකොටම භවය හැදෙන. හැම රූපයක්ම මහ භූත හෝ උපාදාය රූපයි කියලා නිශ්චිත නිගමනයකට ඇවිල්ලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ වචනේ අදහනවා. තාම පේන්නේ නැහැ. ඕගලන්ට තියෙන පැත්තකට වෙලා හිතේ සිහි වෙන හැම දෙයක්ම මේ ඇත්ත සිහි වෙන හැම රූපයක්ම ආයකත් මහ භූත රූපයක් නේ. මහ භූතයේ උපාදාය රූපයක් කියලා සිහි වෙන ඇත්ත පින්නොත් ඒ රූප සිහි වෙනක ඇත්ත කරගෙන හිතන්න හිතට ඉඳ නොදුනවා. ඒවට ගස් කොළන් ගෙවල් දොරල් පුද්ගලිය ආදේශ කරන්න තමන්ගේ පැත්තෙන් ඉඳ නොතැබුවොත් කැමැත්ත ඇති වෙන විදිහට මනසට ශේෂ්ත්‍රය හදාගන්න නොදුන්නොත් ඔබට කියනවා උපාදාන ස්කන්ධයට උපාදාන වෙන්නේ නැහැ. උපාදාන ස්කන්ධයේ පිරිසිදු දකින්නවා පිරිසෙන් දකින්නේ ඇත්තමයි. රූප ගැලමක් තියෙන මහ භූත හෝ උපාදාය රූපයි කියලා. එහෙම මහ භූත හෝ උපාදාය රූපයි කියලා දකිනකොට උපාදාන වශයෙන් ගන්න තමන්ගේ මනසේ ඉඩ නැහැ. එයා දන්නවා මේ ටික හොදට. මොකද්ද? පංච උපාදාන ස්කන්ධයේ පිරිසෙන් දකින්න බැරි වුණොත් මේ ස්කන්ධය මහ භූතහ උපාදාය රූපයි කියලා රූපස්කන්ධේ ඇත්ත පෙන්වගන්න බැරි වුණොත් ඒ රූපස්කන්ධේ ඇසුරු කරනවා උපාදාන වශයෙන්. ඒ කියන්නේ දරුවව මතක් වුණා, දෙවියෙක් ආවා, යක්ෂයෙක් ආවා කියලා අපි පුද්ගල භාවික රූප ඇසුරු කරනවා. උපාදාන වශයෙන් ඇසුරු කළොත් තියෙන දෝෂේ මොකද්ද? දෝෂේ භවය හැදෙනවා. භවය හැදෙනවා කියලා කිව්වේ අපිට දැනුමක් වෙනවා බාහිර පුද්ගලයෝ ඉන්නවා, දෙවිවරු ඉන්නවා, යක්ෂයෝ ඉන්නවා, මිනිස්සුයෝ ඉන්නවා, සත්ව උද්‍යාන තියෙනවා කියලා ඔය වගේ නිමිති හැදෙනවා. නිමිති හැදුනහම මොකද තියෙන දෝෂේ? දකිනහනදී හටගෙන නිරුද්ධ වෙනවා කියන එක පේන්නේ නැහැ. නිවන් දකින්න බෑ. නිවන පේන්නේ නැහැ. ඒ වෙනුවට දකින්න අහන දේවල් ඇති බවටම එකතු වෙනවා. දකින්න අහන දේවල් ඇති බවටම එකතු වෙනවා. හටගත් දේ නිරුද්ධ වෙනවා කියලා නිවන් දකින්න බැරි වෙනකොට භවය හැදෙනකොට මොකද වෙන්නේ? භවපච්චය ජාති. භවය නිසාම විඥානය නැවත ප්‍රතිසන්දි වශයෙන් හැමිනෙනවා, ඉපදෙනවා. ඉපදුනහම මොකද වෙන්නේ? ආය ජරා මරණ දුක් විඳින්න වෙනවා. එදාට මේ ටික මෙහෙම කියලා දෙන්න, භව නිරෝධ කළ නිවන් දකින මාවත කියලා දෙන්න, සත්පුරුෂ ඇසුරකුත්, එබඳු ධර්මයකුත්, එබඳු ශාස්ත්‍රඥ වහන්සේ නමකුත් නැති වෙයි. එතකොට මේ ලෝකයේ භවය ඇත්තම වෙලා මිසක භවයෙන් එළියට යන්න පෙන්නන චූටි සිදුරක්වත් නැහැ. එදාට ඒක ඇතුළේ හැමදාම ගහමරා ගන්න ලෝකෙ ඇත්තම වෙනවා මිසක්. ජරා මරණ දුක් ජීවිතයකට හිස් නැ, නැවත නැවත සසර ඉපදීම තියෙනවා නම් ඉපදීම ඕගොල්ලන්ට හිස් නැ, නිවන් දකින්න බැරි වුණා. ඉපදීම ඕගොල්ලන්ට හිස් නැ, භවය තියෙනවා නම් භාවයේ ඉතුරු වෙන කුමක් නිසාද? නිවන් නොදැක්ක භාවයේ තියෙනවා. භාවයේ තිබුණොත් නිවන නැහැ. භාවයේ තිබුණොත් නිවන් දැක්ක හැකිද? බෑ. නිවන් දැක්කොත් ඒ කිව්වේ හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා. නිවන දැක්කොත් භාවයේ ඉතුරු වෙනවද? ඇති භවට ඉතුරු වෙනවද? ඇති භවට ඉතුරු වෙන කම තියෙනවා නම් ඇති බවට ඉතුරු වෙන භවයේ තියෙනවා නම් නිවන පෙනේද? හටගත් හැම දෙයක්ම නැති වෙනවා කියලා පෙනේද? නැහැ. එහෙනම් ජරා මරණ ජීවිතයකට හිස් නැ, නැවත නැවත ඉපදෙනවා නම් ඉපදීම හිස් නැ, නිවන් හොදකොට ඒ කියන්නේ භවයේ තියෙනවා. භවපච්චය ජාති. භවය කියන එක හිස් වෙන්නේ නැහැ. මොකද්ද? උපාදාන වෙනවා නම් උපදින අරමුණට සත්පුද්ගල ආත්ම වශයෙන් හෝ කාම වශයෙන් හෝ ditthi වශයෙන් හෝ ඕගොල්ලෝ පිළි අරගෙන උත්තර සපයනවා නම් භවයේ හිස් නැහැ. උපාදානය කියන එක නතර වෙන්නේ නැහැ, හිස් වෙන්නේ නැහැ. මොකටද? පංච උපාදාන ස්කන්ධේ පිරිසිදු නොදකිනවා නම්. එහෙනම් ඇත්ත ඇති හැටිය ඔබලෝ පින්වතුන් රූපය ගැන ඇත්ත ඇති ඇති ඉගෙන ගන්න දැනගන්න මොකටද? ඉගෙන ගත්තොත් දැනගත්තොත් ඒකේ ලැබෙන ලාභයේ වාසිය මොකද්ද? මොකද්ද? උපාදාන කර නොගෙන ඉන්න පුළුවන්. ඇත්ත හැටියට ඒ කියන්නේ රූප කියලා යමක් තියෙනම් සතර මහා ධාතු හෝ උපාදාය රූපයි කියලා හොඳට ඉගෙනගෙන තිබුණා. ඒ උත්තරේ පිළිතල තිටියෝ වෙන රූප තියෙන්න බෑ. ඒකෙන් කියනවා යා මොකද්ද? යක්කුන්ගේ රූප, දෙවියන්ගේ රූප, මිනිස්යන්ගේ රූප, අමනුෂ්‍යයන්ගේ රූප, තිරිසංගත රූප, කෝසන්ගේ රූප, බල්ලන්ගේ රූප, අබගහක රූප, පොල්ගහක රූප කියලා හැම රූප තියෙනවද? යථාර්ථ වශයෙන් තියෙන්නේ චත්තාරෝච මහ භූත චතුර්ණච මහ භූතานම් උපාදාය රූප. ඒ ටික ওই ධම්මසංගණි වගේ පොත් අරගත්තාම රූපකාණ්ඩේ බැලුවාම ওই ධම්මසංගණි අපිට නිවනට උපකාර වෙන්නේ නිසයි. ධම්මසංගණි වගේ ප්‍රකරණයක් නැතුව නිවන් දකින්න බෑ කියලා කියන්නේ ඒ නිසයි. ධම්මසංගණි වගේ පොත්වල අභිධර්මයේ කියන්නේ මාර්ගඵල මට්ටමේ මොනට ගෝචර වෙන ඇත්තක් කියලා පෙන්වන්නේ ඒ නිසා. පංච උපාදාන ස්කන්ධේ රූප ස්කන්ධේ හොඳට ඉගෙන ගත්තොත් මහ භූත කියන්නේ මොනවද, උපාදාය රූප කියන්නේ මොනවද කියලා ඕගොල්ලෝ හොඳට දැනුමක් තියෙයි. දැනුමක් එයි. එතකොට දැකපු රූපේ සිහි වෙනකොටම ඕගොල්ලෝ ඉගෙනගෙන තියනවා ධම්ම සංගණයේ ඇහැට පෙනෙන රූපේ මොකක්ද කියලා. එහෙනම් හිතෙන් සිහි කළේ දැකපු රූපේ නම් අනේ රූපේ ඇත්ත උගල සිහි කර ගන්නකොට ඒකෙන් ලැබෙන ප්‍රතිලාභය මොකද්ද? උපාදාන වශයෙන් හැසිරෙන්නේ ඉඳ නැති වෙලා මේ රූප ටිකේ ඇත්ත දැක්කොත් විතරමයි, ස්කන්ධ ටික පිළිසින් දැක්කොත් විතරමයි උපාදාන වශයෙන් හැසිරෙන්නේ නැත්තේ. ඒිට මෙහා ඔය ඇත්ත ඉගෙන ගත්තේ නැති හැම කෙනෙක්ම හිතට සිහි වෙන දේ ඇත්ත කරගෙන ඊට ප්‍රතිඋත්තර සපයමින්මයි, ඒ කියන්නේ උපාදාන ස්කන්ධයට උපාදාන දෙවීමයි වෙන. යාට රූපයක් පිළිගන්න මාධ්‍යයක් නැති නිසා ධර්මයක් අහලා තිබුණොත් එයාට දැන් දෙබැත්තක් තියෙනවා. මෙච්චර කාලයක් සිහි වෙන හැම රූපයක්ම සත්පුද්ගල භාවයෙන් පිළිගත්ත දේවල් වස්තු හැටියට පිළිගත්ත ඒකෙන් භවය හැදෙන නිවනත් එහුණා කියලා දන්නවා. දැන් එයා ධර්මය අහලා තියෙනවා රූප කියලා යමක් තියෙනවා, මහ භූත සහ උපාදාය රූප. සිහි වෙන හැම රූපයක් මේක සතර මහා ධාතු රූපයක්, මේකත් උපාදාය රූපයක් කියලා සිහි වෙන රූපේට ඇත්ත ඇති හැටි සිහි කරනවා. එච්චරයි වනේ. ගිතර කියලා සිහි වෙනකොටම ඒකද මහ භූත රූපයක් නේ. ඕන්න ඇයි මහ භූත රූප කියන්නේ කියලා ඊට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. ගේ කියන එක ගත්තා. ගඩොල් වැලි සිමෙන්ති මේවා නිසා හැදලා තියෙන ගඩොල් කියන පටවි දාත. ওই විදිහට හොමත් වෙන කඩල පෙන්නනවා. ඈ ඊගාට අපි කියමු පුද්ගලයෙක් කියලා සිහි වෙනකොට මේකද සතර මහා ධාතුයි. ඇයි සතර මහා ධාතුයි කියන්නේ? දැන් වෙනද දරුවෙක් හැටියට කෙනෙක් හැටියට පිළිගත් එක වෙනකොට දැන් සිහි වෙන අරමුණ ටග්ගලා තිබෙන මොකද? මේක සතර මහා ධාතු. හිත පිළිගන්නේ නැත්නම් සතර මහා ධාතු කියලා ගිහිල්ලා අරමුණට ඔප්පු කරලා දෙන්නත්. කෙස්ලොම් නේද සම්මස් කියන පටවි. පිච්චෙන් සරුව කියන්නේ ආපු. එතකොට දවන තරවන දිරවන තේජෝ ස්වභාවය තේජෝ. එතකොට ආහාර පාන කනබුන ආහාර පාන ආස්වාස වාතයේ ප්‍රස්වාස වාතයේ එතකොට මල මුත්‍ර බැහැර කරන වාතයේ එතකොට කනබුන ආහාර පාන පෙරලවන කුචිත වාති මේ වගේ මේ ශරීරයන් ක්‍රියා කරගන්න කියන වායු ධාතු කියන්නේ. එතකොට ඒ නිසා මේ රූපෙට සතර මහා ධාතු කියලා කිව්වේ. කියලා තමන් කියපු දෙේ මේ අර්ථෙනේ කිව්වේ කියලා ඔප්පු කරලා දෙන්නා. එහෙම පෙන්නකොට රූපේ ඇත්ත දකිනවා විතරක් නෙමෙයි. පංච උපාදාන ස්කන්ධේ පිළිසිඳ දකිනවා විතරක් නෙමෙයි. උපාදානයට තිත නැහැ. ඉඳ නැහැ. පංච උපාදාන ස්කන්ධේ පිළිසිඳ දකිනවා තණ්හා උපාදානය ප්‍රහාණය කරනවා මේ දර්ශනේ. තණ්හා උපාදානය ප්‍රහාණය වෙනකොට ප්‍රහාණය වෙනා නිරුද්ධ වෙනා මොකද්ද? භවය. භවය නැති වෙනකොට හටගත් දේ නිරුද්ධයි කියලා වෙනවා. වෙනකොට දැක්කපු අහපු දේවල් ඇති බවට භවය නැවත සකස් වෙන්නේ නැහැ. භව නිරෝධෙන් ජාති නිරෝධේ, ජාති නිරෝධෙන් ජරා මරණ නිරෝධේ සාක්ෂාත් වෙනවා. එතකොට හොඳට මතක තබා ගන්න ඕනේ සතිපට්ඨානේ කායගත සතිය වැඩුව, කායනුපස්සනාව වැඩුව, වේදනානුපස්සනාව වැඩුව, චිත්තනුපස්සනාව වැඩුව, ධම්මනුපස්සනාව වැඩුව අපි උත්තරයක් ගන්නවා. කායනුපස්සනාව වැඩීමේ රූපයක අන්තර්ගතය මෙන්න මේකයි, රූපයක සැබෑ ස්වභාවය මෙන්න මේකයි කියලා උත්තරයක් ගත්තා නම් ඒ උත්තරය අපිට ප්‍රායෝගික ජීවිතයේ ආරම්භක රූප සිහි කරලා උපාදාන වශයෙන් හැසිරෙන්නේ නැතුව ඉන්න උපකාරය. ඒකට නිගත්ති. කායගත සතියෙන් බැලුවේ උපාදාන වශයෙන් හැසිරෙන්නේ නැති වෙන්න හැසිරෙන්නේ ඉඩ නොදෙන්නයි. එහෙනම් සතිපට්ඨානේ වඩපු කෙනෙකුට පැත්තකට ගිහිල්ලා ඉඳගෙන ඉන්නකොට කරන්න ගොඩක් ලොකු වැඩක් තියෙනවා. මොකද්ද? සිහි වෙන හැම අරමුණක්ම උපාදාන වශයෙන් හිතේට හසුරුවන්නේ නැතුව සිහි වෙන හැම රූපයක්ම නිබඳුයි කියලා සිහි කරගන්න එක විතරයි ඔච්චරයි ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ. රූපේ ඇත්ත පෙන්නකොට උපාදානයේ නතර වෙන උපාදාන වශයෙන් නොගන්නයි මේක කරන්නේ කියන දැනුම ඔයගොල්ලන්ට තියෙනවා. ඇයි උපාදාන වශයෙන් නොගන්නේ කියනකොට දකින දේ එකතු වෙච්ච දේවල් ඇති බවට තියෙන භවය කැපෙනවා කියන එක දැනගන්න ඕනේ. ඇයි භවය අයින් කරගන්න වෙහෙසෙන්නේ? භවය නැති වුණොත් හටගත් හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා. කෙලෙස් ප්‍රජස් නැති, කෙලෙස් මල නැති ධම්මහ උපදිනවා කියලා දැනගන්න ඕනේ. ඒ ධම්මහ උපන්නත් මොකද වෙන්නේ? දකින්නහ දේවල් ඇති බවට එකතු වෙලා භවය හැදෙන්නේ නැහැ. ඒ නිසා නැවත ජාතිය නැහැ, ඉපදීම නැහැ. මේ අන්තිම ශරීරයයි දරන්නේ නැහැ කියලා නෝනේනවා. ඉපදෙන්නේ නැහැ. ඉපදුනේ නැත්නම් ජරා මරණ දුක් නැහැ. නිම්මත් ජරා මරණ දුක් නැහැ කියලා මෙතන ස්කන්ධ ඉතිරියේ සහිතවම ආනුපදිතේස පරිනිර්වාණ ධාතුවටම නුවණින් දැකලා ය ජීවත් වෙන්නේ. ජරා මරණ දුක් නොවෙන්න නම් ඉපදීම නැති වෙන්නට ඕනේ. ඉපදීම නැති වෙන්නට නම් භවය නැති වෙන්නට ඕනේ. භවය නැති වෙන්න නම් හටගත් දේ නිරුද්ධ කරලා දකින්න ඕනේ. දකින්න එක නැති වෙන්න නම් මොකද වෙන්න ඕනේ? මේ භවයේ ලෝකාට පැත්තට අපි කියමු. ඉපදීම නැති වෙන්නට නම් කර්ම සකස් නොවෙන්නට ඕනේ. කර්ම සකස් නොවෙන්නට නම් හටගත් දේ ඉතුරු නැතුව නැති වෙනවා කියලා ඇත්ත දකින්න ඕනේ. හටගත් හැම දෙයක්ම ඉතුරු නැතුව නැති වෙනවා කියලා දැක්කොත් එදාට තමයි අවිද්‍යාව ශේෂයක්වත් නැහැ කියලා කියන්නේ. යංකෙච්ච සමුදේ ධම්මන් සම්බන්දා නිරෝධ ධම්මන් කියලා කියන්නේ හටගත් හැම දෙයක් ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකින එකට කියන සම්මාදිට්ඨි. සම්මාදිට්ඨි සහ විඥා. විඥා උපාදෝ අවිද්‍යා නිරෝධ. අවිද්‍යා නිරෝධෝ සංඛාර නිරෝධ. අවිද්‍යාව නැතිවීමෙන් සංඛාර කර්ම නැති වෙනවා. කර්ම නැති වෙනකොට මොකද වෙන්නේ? ඉපදීම නැතිනම් ජරා මරණ දුක නැහැ. ජරා මරණ දුක නැති වෙන්නේ ඉපදීම නැති වෙන්නට උනේ. ඉපදීම නැති වෙන්නට නැවත කර්ම සකස් නොවෙන්නට. විඥානය දැස නොගන්නට නම් සංඛාරය නැති වෙන්නට ඕනේ. සංඛාරය නැති වෙන්නට නම් මොකද්ද වෙන්න ඕනේ? අවිද්‍යාව නැති වෙන්නට ඕනේ. අවිද්‍යාව නැති වෙන්න මොකද්ද වෙන්න ඕනේ? විද්‍යාව උපදින්න ඕනේ. විද්‍යාව කියලා කියන්නේ මොකද්ද? යම් කිසි සමුදය ධම්ම සම්බන්ධ නිරෝධ ධම්ම කියලා දකින එක. යම් කිසි දෙයක් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන ඉන සියල්ල හේතු නිරුද්ධෙන් නිරුද්ධයි කියලා දැක්කොත් යම් දවසක මම එදා මට විද්‍යාව පහළ වුණා, ආලෝකය උපන්න, ධම්ම හැ උපන්න. එතකොට විද්‍යාව පොද උදපාදිනේ නේද? චක්කම් උදපාද, ඥානම් උදපාද, විද්‍යාව උදපාද, ආලෝකෝ. විද්‍යාව උපන්නොත් අවිද්‍යාව නිරුද්ධ වෙනවා. අවිද්‍යාව නිරුද්ධ සංකාර නිරුද්ධ වෙනවා. සංකාර නිරුද්ධ විඥාන නිරුද්ධ වෙනවා කියලා ජරා මරණ දුක් නිරෝධයට හැරෙනවා. එතකොට විද්‍යාව උපදින්න නම් මොකද්ද වෙන්න ඕනේ? භවයේ නැති වෙන්නට ඕනේ. මම මේ නැවත නැවත මතක් කරන්න ඕනට. භවය කියන්නේ තමන්ම මේක දැක්ක යුතු සිද්ධාන්තයක් නිසා. තමන් තුල භවය කියනකොට ඕගලන්ට ඕගලන්ගේ වටපිටාවම තේරෙනවා. එතකොට ඕගලන්ට ඕනේ නිවන් දකින්න තැන් හොයාගෙන යන්න තමන් තුලයි තියෙන්නේ මේක කරගන්න සිද්ධිය කියන කෙනා. භවය නැති වෙන්න නම් මොකද කරන්න ඕනේ? තමන් තුලම ඔය වටපිටාව නැති කරන්න කෙනෙකුට පුළුවන්ද? බෑ. ඔය වටපිටාව ඇති බව කාටවත් නැති කරන්න බෑ. මොකද ඕක ඇති වෙලා තියෙන හේතු ප්‍රත්‍ය නිසා, උපාදානයේ නැමති හේතුවක් නිසා ඔය භවය ඇති වෙලා තියෙන හින්දා කෙනෙකුට නැති කරන්න බෑ. උපාදානයේ නැතිකොළු භවය නැති වෙනවා. උපාදානයේ නැති කරන්න නැතුව පුද්ගල භවින් නැති කරන්න වෙන ක්‍රම තියෙද? නෑ. ඒකයි කෙනෙකුට නිවන් දකින්න බෑ. හිතලා නිවන් දකින්නවා කියන සිද්ධියක් බෑ. භවය නැති වුණොත් විද්‍යාව උපදිනවා, නිවන් දකිනවා. භවය නැති වෙනවා මොකෙන්ද? උපාදානය නැතිකොළු. උපාදානය නැති කරන්න නම් මොකද වෙන්නේ? පංච උපාදාන ස්කන්ධයේ පිරිසෙන් දකින්න ඕන. ඔන්න දැන් මම කිව්වා ස්කන්ධ වශයෙන් දැක්කෝ. ඊට පස්සේ ආයතන වශයෙන් කියන්නේ සමහර විට ඔබට සිහි වෙනවා ලස්සන රෝසමල කඩලා ඉඹපු අත්දැකීම. දැන් ඕගොල්ලන්ට සජීවී ලෝකේ එබඳුම අත්දැකීමක් තියෙද්දි රෝසමල ඉඹා කියලා හිතට දැනෙන හැඟීම සිතුවිල්ලක් මේක විතරකයක් කිව්වොත් හිත පිළිගන්නවද? අපි කිව්වොත් දැන් මම මේ කෝපේ අරගෙන දැන් පෑන් එකක් දුවා. ඇහැට දැක්ක, අතිනුත් ඇල්ලුව, පාණයක් කෙරුවා. දැන් සජීවි අත්දැකීම. පැත්තකට ගිහිල්ලා බීපු එක සිහි වුණොත් මට බාහිරයෙන්ම සිද්ධියක් තිබුණේම නැහැ. මේ හිතට පහළෙන විතර්ක මාත්‍රයක් සිතුවිල්ලක් නේද කිව්වොත් හිත පිළිගනින්ද කියන්නේ? දැන් නැති වෙන්න පුළුවන්. නමුත් එහෙම දෙයක් තිබුණෙත් නැහැ කියලා කිව්වොත් මම හිත පිළිගන්නවාද? පිළිගන්නේ නැහැ. ඇයි? අපිට හිතෙනවා අපිම අපිට වංචා කරනවා වගේ. මෙච්චර කෝපයෙන් වතුර දීපු අත්දැකීමක් තියෙද්දි එහෙම දෙයක් තිබුණෙත් නැහැ කියනවා නම්, නමුත් ඒක එහෙම දෙයක් නැහැ කියන්න නම් ඒක සහේතුක වෙන්නට ඕනේ නේ? එහෙම නේද? ඒකයි මේ අපිට ලෝකෙ වෙන්නේ. අන්න ඒ වෙලාවේදී අපි දැන් ස්කන්ධ වශයෙන් ඉගෙනගෙන තිබුණා අරමුණක, එක අරමුණක් තුල පවතින ස්කන්ධ ටිකක ඇත්ත. ඊට පස්සේ ආයතනයන්ගෙන් බලනකොට අපි පරිහරණය කරපු අරමුණු අත්දැකීමකම ඇත්ත වෙනවා. ඒ කියන්නේ එයා හොඳට දන්නවා එහෙනම් වතර දිවුවා කියන එක හිතට පහළ වුණ සිතුවිලි මාත්‍රයක්, අනිත්‍යයි. ඌවා මෙහෙම දෙයක් තිබෙන්නේ නැද්ද කියලා ඇහුවොත් නෑ. එහෙම දෙයක් තිබුණ නෑ කියන තැනකින් ඔප්පු කරන්න. මෙහෙම දෙයක් සිහි වෙන්නේ සිතටමයි කියන එක පෙන්වන්නේ එයා යන්නට ඕනේ මේ ආයතන පරිහරණය කරපු තැනට. ගියාම පෙන්නවා පෙනුණු රූපයක් තියෙන මේ රූපය මහ භූතයන්ගේ උපාදාය රූපයක්. එයා දැන් රූපයත් ඉගෙනගෙන තියෙනවා. පෙනෙන වස්තුව අල්ලන්න පුළුවන්ද? ඒ කියන්නේ දැන් අපි ඉගෙනගෙන තියෙනවා වතුරකට ඡායාවක් වැටුනොත් රූපේ පේනනවා නේද? වතුරකට ඡායාවක් වැටලා තිබුණොත් ඡායා රූපේ ඇහැට පේනනවද නැද්ද? පේනනවා. එහෙනම් ඇහැට පෙනෙන හැම රූපයක්ම වර්ණ හැම වර්ණ සටහනක්ම ඒ බඳුයි. ඒකෙන් කිව්වා පෙනෙන දේ අල්ලන්න බෑ කියලා. ඒ කියන්නේ පෙනෙන ඡායා රූපේ අල්ලන්න අත දැම්මොත් මොකක් වෙයිද? අත හැපෙන්නේ කොහෙද? වතුරේ ගිහිල්ලා අත හැපෙයි මිසක පෙනෙන දේ අහුවෙනවද? නෑ. එහෙනම් පෙනෙන දේ අල්ලන්න පුළුවන්ද? බෑ. හොඳයි, පෙනෙන දේ ඔසවල ගන්න පුළුවන්ද? වතුර ටික තියෙද්දි ඡායාව විතරක් අපිට ඔසවල ගන්න පුළුවන්ද? බෑ. ඔසවනවන ඡායාව පතිත වෙලා තියෙන වතුර භාජනෙත් එක්කමම මහ භූත ටිකෙන් වෙන්ව උපාදාය රූපේ තියෙන්නේ. මහ භූත ඇසුරු කරගෙනමයි තියෙන්නේ. ඒ මහ භූත ටික ඇසුරු කරගෙන තියෙන ඒ ඡායාව ඇසුරු කරගෙන තියෙන මහ භූත ටිකත් එක්ක මෙසෙව්වොත් නම් අර ඡායාව එසෙවේ මිසක දිය බඳුනම පොකුණම ඉස්සුවොත් ඡායාව ඉස්තේනම වගේ පෙනේ මිසක නැතුව ඡායාව විතර ගන්න බෑ. කෝප් එකට ගහක අත්තක් හරි ඉදිරියෙන් තියෙන වස්තුවක ඡායාවක් වැටලා තිබුණොත් කෝප්පෙත් එක ටික ටික ඉස්සු ඡායාව අපේ ගවට එන්නේ නැති වෙයිද? එනවා. එහෙම නැතුව ඡායාව විතරක් ගත්ත එක කෝප්පෙත් එතන තියෙද්දි බෑ. එහෙනම් එයා දන්නවා සජීවී වතුර බිපු අධ්‍යක්ීම ආයතන වලින් මෙතන. එයා දකිනවා වතුර බිපු කෝප්පෙ කියන තැනක් තිබුණොත් පෙවුණු රූපය පෙනීම මාත්‍රය. ඒක කවදාවත් අල්ලලා නැහැ. පෙනෙන දේ අල්ලලා නැහැ. අහුවෙච්චදී ඇකට දැනෙන්නේ මොන සිතෙන්ද? අහුවෙන්නේ කාය විඥානය. කාය විඥානයේ රූප පෙනෙනවද? නැහැ. චක්කු විඥානයේට මේ ගැටෙන දේ අහුවෙනවද? නැහැ. එතකොට පානය කරනකොට දිවට රසක් දැනුනොත් ඒක මොකද්ද? ජීවහ විඥානය. වතුරත සිසිලසක් දැනුනොත් ඒක ආපෝ කාය විඥානය. එතකොට මෙතන චක්කු විඥානය කියන්නේ චක්කායතනේ චක්කු විඥානයෙන් දැනගත්ත එක නිරුද්ධ වෙලා කාය විඥානයෙන් අල්ලන එක දැනෙන. දෙකක් එකවර තියෙනවද? නෑ. කාය විඥානයෙන් අල්ලප එක නිරුද්ධ වෙලා තමයි ජීවහ විඥාන රස දැනෙන. ඒක නිරුද්ධ වෙලා තමයි සීතල හෝ උෂ්ණේ දැනෙන්නේ. එහෙනම් මේ වගේ මට ඇත්තටම වතුර බිව්වා කියන අරමුණක් සජීවී කළ නිර්මාණය කරන තැනක ආයතන රාශියක සිද්ධාන්තයක් නේද තියෙන්නේ කියලා යදන්නවා. එහෙනම් එක ආයතනයක් උපදිනකොට එක ආයතනයක් නැහැ. එක ආයතනයක් උපදින දෙක ආයතනයක් නැත්තම් වතුර බීපුව අධ්‍යක්ීම ආයතන ටික ඔක්කොම එකට එකතු කළ දෙන මේ නිමිත්ත වරුමා කියලා කියීම කියන්නේ හැකි. ලස්සන රෝස මලක් ඉඹ කියනකොට ඇහැට පෙනෙන චිත්‍රයේ වර්ණ සටහන. රූපේ වල චක්කු විඥාණයට ගඳ දැනෙනවද? නෑ. චක්කු විඥාණයට ගැටෙන දේවල් දැනගන්න පුළුවන්ද? බෑ. ඔන්න ඒක චක්කු විඥාණය. මල කඩලා අතට ගන්නකොට අතට අහුවෙනවනම් අතට අහුවෙනක මොන විඥාණයද? කාය විඥාණය. රූප පේනවද? ගඳ සුවඳ දැනෙනවද? නෑ. ඉඹිනකොට දැනෙන ගඳක් තියෙනම් ඒක මොන විඥාණයද? ගාහන විඥාණය. ගාහන විඥාණය. රූප පේනවද? පොට්ටබ්බේ දැනෙනවද? නෑ. එහෙනම් මේ විඥාන තුනම එකවර තියෙනවද? නෑ. එකක් නිරුද්ධ වෙලාම ඊගාව එක නේද තියෙන්නේ? හරි. එහෙනම් රෝසමලක් කිඹපු අධ්‍යක්ීම සිහි වෙනකොට එයා හොඳට දන්නා එකට මේක මනෝමයයි විතර්ක මාත්‍රයක් කියලා අනිත්‍ය බලන්න එයාට හැකියාව තියෙන මොකද? එයා ආයතන කුසල නිසා ආයතනයන්ගේ දක්ෂයි. මට කාමයක් සජීවී කලේ ආයතන කීපයක් එකතු කළ නේද කියලා එයා දන්නවා. චක් ආයතනයයි ගාහන ආයතනයයි කාය ආයතනයයි කියන ආයතන තුනේම
අත්දැකීමක් එකතු කරලා භවගත කාමයේ බොරුවක්මයි. මෙබඳු විස්තරයක් සැබෑ ලෝකෙ තිබිලම නැහැ කියන උත්තරයක් තියෙනවා. මේක ටිකක් ඉදිරියට ඉදිරියට යනකොට තමයි දක්ෂ වෙනවා. නමුත් අපිට ඇත්තටම ඔන්නෝගේ ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන් දක්ෂ නැති හින්දායි අපි මනෝ විඥාන උපදින විතරක් ටික ඇත්ත කරගෙන රැවටෙන්නේ. ඒක ගෙවා ගන්න නම් ඒ වගේම අපි දක්ෂ වෙන්නට ඕනේ මේ අරමුණ ටිකේ. ඒ කියන්නේ ධාතු වශයෙන් ගත්තොත් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියන තුනත් රෝස බලයෙන්ම කියන තැන. අති ගැල්ලුවා කියනකොට කාය ධාතු, පොට්ටප්ප ධාතු, කාය විඥාන ධාතු කියන තුනත්, ගඟසොඳක් ගැල්ලුවා කියන තැන ගහන ධාතු, ගන්ධ ධාතු, ගාම විඥාන ධාතු කියන ධාතු නමයයි, මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු, මනෝමයෙන් ඒක විඤ්ඤායයි ධාතු 12ක 12 ධාතුක අධ්‍යක්ීම ප්‍රෝසමල ඉබ්බ කියන තැනක තියෙනවා කියලා අපි ස්වභාව 12ක් එකතු කරලගත් හදාගත්ත නිමිත්තක් නැද්ද කියලා දැක්කොත් ඉතින් මේ වගේ නිමිත්තකින් නිමිත්තක් ඇත්ත කරගෙන හැසිරෙනකම් නැති වෙනවා. ඒ නිසා ස්කන්ධ වශයෙන්, ධාතු ආයතන වශයෙන්, ධාතු වශයෙන් අරමුණ වෙනේ කරන්න ඕනේ. ඒ කරන්නේ මෙහෙමයි. ඔගොල්ලෝ පැත්තකට වෙලා ඉන්නවා. ඉන්නකොට දැන් ඔගොල්ලෝ දන්නවා උපදින උපදින විතරක ඇත්ත කරගෙන වාසය කළොත් ඒකට කියනවා උපාදාන වුණා කියලා. උපාදාන වුණොත් ඒක හඳුනගන්න ඕගලන්ට පුළුවන්. සිහිවෙන සිහිවෙන හැම නිමිත්තකටම උපාදාන වශයෙන් හැසිරුණා කියන එකට තියෙන සංකේතය තමයි ඕගලන්ට වැටහෙන්නවා. ඕගලන්ට වැටහෙන්නේ බාහිර කෙනෙක්ව, බාහිර පුද්ගලයෙක්ව, බාහිර දෙයක්ව, බාහිර ගමක් කුල මොනවා හරි දෙයක් සිහි කරගව අධ්‍යක්ීම තමයි ඕගලන්ට ඉතුරු වෙන්නේ. එතකොට ඒකින් ඕගොල්ලෝ දැනගන්න මම පංච උපාදාන ස්කන්ධයට උපාදාන සහිතවයි ඉන්නේ කියලා. උපාදාන සහිතව ඉන්නකොට ඊගල් එකත් ඕගලන්ට දැනෙන්න ඕනේ මොකද්ද? එහෙනම් භවය හදාගෙන ජරා මරණ දුකට ශේෂ්ත්‍රය හදාගෙන ඉන්නේ කියලා. ඒ කියන්නේ භව දුකක් විඳිනවා කියලා කියන්නේ දැන් ඕගලන්ට මැරෙන්න අම්මා තාත්තා කෙනෙක්, දරුවෙක්, නෑදෑයෙක් කැඩිලා බිඳලා විනාශ වෙන ගෙයක්, දොරක්, ගහ කොළමක්, ඉඩමක්, වස්තුවක් උරුම කරගෙන ඉන්න අය, ඕවා කැඩිලා බිඳලා දුක් විඳින්න පුළුවන් අය ඕගොල්ලෝ. ඕගොල්ලෝ භව දුකක් විඳින අය. භව දුකක් විඳින මට්ටම තියෙනවා නම් භවයේ ඉන්න කෙනාට ලැබෙන්නේ නෑ මොකද? නිවන. මොකද්ද නිවන කිව්වේ? හටගත් සියලු දේම නිරුද්ධ වෙනවා කියන පිරිසිදු ධර්මය. ඒ කියන්නේ මොනවද හටගත් දේ? දැක්කොත් දැකපු දේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඇහුවොත් අහපු දේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා පේන්නේ. ඒ නිවන දකින්න බැරි වුණොත් ඒකට කියනවා මොකද්ද? විද්‍යාවද අවිද්‍යාවද? අවිද්‍යාව කියලා. අවිද්‍යාව තිබුණා මොකද වෙන්නේ? ආභෝ සංකාර කර්ම රැස් වෙනවා. කර්ම රැස් වුණොත් විඥානේ ප්‍රතිසන්දි වශයෙන් පැමිණ නැගෙන ආයෙත් ඉපදෙනවා. ඉපදුනොත් ජරා මරණ දුක් වේදනා. පංච උපාදාන ස්කන්ධ සිහි වෙන අරමුණට ඇත්ත වෙනකොටම දකින්න ඔබ ජරා මරණ දුක් ජීවිත සන්තක කරගෙන මේ මොහොතේ ඉන්න අනවරාග්‍ර සංසාරක දුකට හිමිකම් කියාගෙන ඔබ මේ මොහොතේ උත්තර දෙන්නේ මේ අරමුණ පිළිගන්නේ මුළු කෙලවරක් නැති සංසාරයකටම නෑදෑයෙක් කරගෙනයි කියන එක තේරෙන්නට ඕනේ. පංච උපාදාන ස්කන්ධයට උපාදාන නොවෙත් නොවෙන්න වෙහෙසුනෝ. ඔබ ඒ උපාදාන නොවෙන්න වෙහෙසෙනවා කියලා කියන්නේ ඔබ වෙහෙසෙන්නේ මොකේදද? මොකේදද? ඔබ උපාදාන නොවුනොත්, උපාදාන නොවෙන්න වෙහෙසෙනවා නම් ඔබ වෙහෙසෙන්නේ මොකේදද? භවය අයින් කරගන්න පෙළ නොඉපයන්න එපා. භවය අයින් කරගත්තොත් අයින් වුණොත් මොකක්ද වෙන්නේ? ඔබට විද්‍යාව උපදිනවා නිවන් දකිනවා නිවන් දැක්කොත් නිවන කියන්නේ විද්‍යාව නිවන් දකිනවට කියන්නේ විද්‍යාව නිවන් දැක්කොත් කර්ම රස් වෙන්නේ අවිද්‍යාව නැති හිත කර්ම රස් වෙන්නේ සංකාර වෙන්නේ කර්ම රස් නොවුනොත් මතු ඉපදෙන්නේ නැහැ ජරා මරණ දුක නැහැ අද ඔබ මේ එන විතර්කයේ අනිත්‍ය බලනවා කියනකොට මේ ජීවිතයේ සියලු භව දුකෙනුත් නිදිලා අනවරාද්දෝ සංසාරේ නැවත නැවත ඉපදීමෙන් වෙන සියලු දුකෙනුත් නිදහස් වෙනවා ඔබ තීරණය කරන්න මේ එන අරමුණ දරුව වශයෙන් සිහි කළ සතුට වෙනකොට ඇති වෙන ආස්වාදය කොච්චර වෙලාවක් තියෙද ඒකව අරමුණ සිහි කරනකොට නැති වෙනවා එච්චර කෙටි ආස්වාදයක් තියෙන්නේ හැබැයි ඒ ආස්වාදය තුල තැවරිලා තියෙනවා සිහි වෙන නිමිත්ත දරුව හැටියට සිහි කළ සතුට වෙන ආස්වාදය තුල තැවරිලා තියෙනවා මේ මුළු ජීවිතේකම භව දුක අනවරාග සංසාරේ ජරා මරණ දුක තැවරිලා තියෙනවා ඔබ චූටි ආස්වාදයක් අයින් කළොත් සිහි වෙන අරමුණේ දරුව හැටියට උපාදාන වශයෙන් හැසිරෙන එක වෙනුවට ඒ රූපය ඇත්ත මෙනෙහි කරත් හිත යොමු කළොත් එතකොට ඔබ සියලු භව දුකත් අවසන් කළා මතු අජරාමර බවටත් ජරා මරණ සියලු දුක නිදහස් වෙන තැනටත් ඒ මොහොතේ ඒ අරමුණේදී ඔබ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ එනිසා හොඳට මතක තබා ගන්නට ඕනේ පංච උපාදාන ස්කන්ධේ පිරිසිදුව දැකීමේ වටිනාකම දැනගන්න උත්සාහවත් වීමේ වටිනාකම ස්කන්ධ ධාතු ආයතන ටික හොඳට ඉගෙන ගත යුත්තේ ඇයි කියන එකේ වටිනාකම ඔයගලන්ට දෙන්නේ මොකේද ඒ මතයි උපාදාන වෙනවද නොවෙනවද කියන එක තියෙන උපාදාන නොවේ ඉන්න නම් ස්කන්ධයන්ගේ යථාර්ථ දැනුම යථාභූත දැනුම ස්කන්ධයන්ගේ ආයතන සංග්‍රහය ස්කන්ධයන්ගේ ධාතුන්ගේ ස්වභාවය අනිවාර්යයෙන්ම ඔකළු දැනගෙන තිබුණොත් විතරයි සජීවී කාම වස්තුවක් අජීවී නිමිත්තක් බවට පත් කළ උපාදාන නොවෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ආයතන ස්කන්ධ ටිකේ ඇත්ත පෙන්නලා ආයතන වශයෙන් බෙදලා ධාතු වශයෙන් බැලුවේ නැත්නම් කිසි වෙලාවකවත් ඕගොල්ලන්ට උපදින උපදින නිමිති යට කර කර ජීවත් වෙනවා කියන එක කම්බ වෙන්නේ නැහැ. උපදින උපදින හැම නිමිත්තෙම ඕගොල්ලන්ව යට කරනවා. උපදින නිමිති වලට ඕගොල්ලෝ යට වුණා කියන්නේ උපාදාන වුණා. උපදින උපදින නිමිති ඕගොල්ලෝ යට කෙරුවා කියන්නේ උපාදාන නිරෝධය කරුවා. උපාදාන නිරෝධ කරනවා. එතකොට මෙන්න මේ පිළිවෙත තමන් තුළින් හඳුනාගෙන ක්‍රියාත්මක නොවෙන තා අපේ නිවන පිණිස බාහිර එක එක දේවල් කරනවා එක එක දේවල් හොයනවා එහෙම නැතිනම් අපි සිල් රකෙමින් හිත වඩමින් විදර්ශනා කර කර යම් එතකොට නිවන් දකී කියලා අපිට නිවනද තව එක්තරා මට්ටමක සංකල්පයක් වෙනවා නිවන කියන එක දන්නේ දැක්ක යුතුය කියන එක දන්නේ ඒක හේතු සහිතයි කියන එක නිවන් දැකීම කියන එක සහේතුක ධර්මයක් ඈ කියන එක ඒකට සහේතුක පාරක් තියෙනවා මාවතක් තියෙනවා ක්‍රමයක් තියෙනවා කියලා අපි දන්නේ ඉගෙන ගන්න නැතුව සංකල්පයක් විතරක් වශයෙන් තබාගෙන අපි ප්‍රතිපත්තියක හැසිරෙනවා ඉතින් කවදාවත් නිවන් නොදැකීම බුදුමයක් නෙමෙයි මොකද නිවන් දකින්නවා කියන්නේ මෙන්න මේකයි ඒක දකින්න බැරි වෙලා තියෙන්නේ මෙන්න මෙතනින් මේ වැස්ම නිසා කියන මෙන්න මේ ටික අනිවාර්යෙන් තෝරාගත යුතුයි ඊට පස්සේ පංච උපාදාන ස්කන්ධය ටික ටික පිළිසිඳ දැක්කහම ඒ දකින අත්දැකීම තමයි සන්තකයේ තියෙන්න ඕනේ හැම වෙලාවෙම රූපේ මහ භූත සහ උපාදාය රූපය කියලා අත්දැකීමක් ගත්තොත් ඒ අත්දැකීම තමයි ඕගලන්ට හැම නිමිත්තක්ම වඩින්න තියෙන හයිය ඒක හොඳට තේරුම් ගන්න ඕනේ හැම රූපයක්ම මහ භූත සහ උපාදාය රූප නම් අයියලගේ රූප අම්මලගේ රූප තාත්තලගේ රූප යක්කුන්ගේ රූප දෙවියන්ගේ රූප අමනුෂ්‍යයන්ගේ රූප තියෙන්න බෑමයි ඒක වෙනස් වෙන්නේ නෑමයි එහෙනම් රූප පිරිසිදු නොදකින්න කම නිසා උපාදාන වශයෙන් ගත්ත දෝෂේ උපාදාන වශයෙන් අරගෙනයි තියෙන්නේ මේ රූප ටික. දෙවියෙක් කියලා අත්වාද උපාදානයි, මිනිහෙක් කියලා අත්වාද උපාදානයි, යකෙක් කියලා අත්වාද උපාදානයි, නංගි කියලා, මල්ලි කියලා, අම්මා කියලා අත්වාද උපාදානයි උපාදාන කියලා කියලා ඔගොල්ලෝ දන්නවා. එතකොට ඔගොල්ලෝ දන්න උපාදානය වශයෙන් නොගන්න හැම රූපයක්ම මහ භූතයි උපාදාය රූපයි කියලා පිළිසිඳ දකින්න තැනට ස්ථිර ගන්න ඕනේ. අන්න ඒ ටික සිහි කරන් උපාදානය අවසන් වෙනවා. යම් වෙලාවක දුක පිළිසිඳ දැකලා ඉවර වෙයිද, ඒකයි ඔබට සත්‍ය ඥානය කියලා කියන්නේ. දුක පිළිසිඳ දත යුතුයි, උපාදානය සමුදය ප්‍රහාණය කළ යුතුයි, හටගත් දේ නිරුද්ධයි කියලා දකින්නකම සාක්ෂාත් කර යුතුයි. මේ විදිහට දුක පිළිසෙන් දැකලා සමුදය ප්‍රහාණය කළා, නිරෝධය සාක්ෂාත් වෙන විදිහට මම කටයුතු කොට යුතුයි මාර්ගය. සත්‍ය ඥානය. දැන් ඔයගොල්ලෝ වැඩ කොට යුතුයි මොකද්ද? දුක ටික ටික පිළිසෙන් දකින්න උත්සාහවත් වෙන්න, උපාදානය, තණ්හා උපාදානය ප්‍රහාණය වෙන විදිහට, නිරෝධය සාක්ෂාත් වෙන විදිහට කටයුතු කොට යුතුයි. දුක පිළිසෙන් දැක්ක යුතුයි, සමුදය ප්‍රහාණය කළ යුතුයි, නිරෝධය සාක්ෂාත් කොට යුතුයි. කෘත්‍ය ඥානය. යම් වෙලාවක ඔයගොල්ලෝ පංච උපාදානස්කන්ධයේ පිරිසිඳ දැක්කද, සමුදය සම්පූර්ණව ප්‍රහාණය කළාද, උපාදානය ගෙව්වද, හටගත් හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන එක නිරෝධය සාක්ෂාත් කළාද, එදාට මොකද වෙන්නේ? කළ කිස අවසන් කළ යුත්තේ ඉවරයි. මත් එකට යුත්තක් නැහැ. පෙරපසු නැතුවම ප්‍රත්‍යක්ෂ ඥානය උපදිනවා. කිනජති දැන් මම මගේ ඉපදීම නතර වුණා, ආයෙ මම සසර උපදින්නේ නැහැ. උසිතම් රක්මචර්ය යමක් සඳහා මම සිල් රැක්කනම්, සමාධි වැඩුණනම්, භාවනා කළා නම් එහෙම කළේ ඉවරයි. උසිතම් රක්මචර්ය කතන් කරන්නේ යම් කළේ ඉවරයි. නාපරංගිත්තයි මතු මට කළ යුත්තක් නැහැ කියලා ප්‍රත්‍යක්ෂා නෝන තමන් කෙරේම උපදිනවා. දැන් ඔයගොල්ලෝ දැක්කා සත්‍ය ඥානේ පංච උපාදාන ස්කන්ධය ටික ටික පිරිසෙන් දකින්න. ඒ හරහා උපාදානය නවත්තන්න පුළුවන්. දන්න උපාදානය ප්‍රහාණය කළ යුත්තා. මොකද උපාදානය ප්‍රහාණය වුණොත් තමයි භවෙ නැති වෙන්නේ කියලා දන්නවා. එහෙම වුණොත් තමයි නිරෝධය සාක්ෂාත් වෙන්නේ. නිරෝධය සාක්ෂාත් කර යුතුයි කියලා සත්‍ය ඥානය අහගත්තා. මේ විදිහට ඔයගොල්ලෝ කටයුතු කරන්න කියලා චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය ලබා ගත්තා නම් දැන් ඔයගොල්ලෝ කෘත්‍ය ඥානය ඉතුරු වෙනවා. එහෙනම් හැම රූපයක්ම මහ භූතය උපාදාය රූපයි කියන එක සිහි කර කර සිහි වෙන සිහිවට ආරම්භක උපාදාන වශයෙන් නොගන්න කටයුතු කොට යුතුයි. එහෙම කර කර හටගත් දේ නිරුද්ධ වෙනවා කියන තැන සාක්ෂාත් වෙන තැනට මනස අරගෙන යා යුතුයි කියන තැන දන්නවා. හටගත් දේ නිරුද්ධ වෙනවා කියන තැනට අමුතුවෙන් කොට යුක්තක් නැහැ. භවය අතහැරනකොට ඒක වෙනවා. භවය අතහැරෙනවා උපාදාන වශයෙන් නොගන්නකොට, උපාදානය අතහැරෙනවා සිහි වෙන හැම රූපයකම ඇත්ත සිහි කර ගන්නවා කියන සිද්ධිය ඔය තියෙන. ඔය එක නිමිත්තක ඔය ඔක්කොම ටික තියෙනවා. ඒ නිමිත්තේ මේ මහ භූතනේ, මේ සතර මහා භූතයි, මේ රූපය හටගෙන නැති වෙන එකක් නේද? කුමන ආකාරයක හෝ ඇත්ත දැක්කොත් මොන පංචපාදස්කන්ධ පිරිස දකින්නවා කියන එක තියෙනවා ඒකේ. එතකොට සත්‍ය පුද්ගලියක් හැටියට අරගෙන ඇත්ත කරගෙන හැසිරෙනකම අතහැරලා, උපාදානය අතහැරලා, උපාදානය අතහැරනකොට එයා ඒ අරමුණෙන් භවයේ ටිකක් අඩු කරගත්තා. ඒ කියන්නේ ටිකක් හටගත දේ නිරුද්ධයි කියන එක දකින්න සුදුසුක වෙන්නේ නැහැ. ওই විදිහට ඕක සිහි වෙන හැම නිමිත්තකම ඇත්ත ඇති හැටි එල්ලඹව සිටින තැනක් තියෙයි. මේ උපාදාන වශයෙන් නොගන්නකොට වේගෙන් අඩු වෙනවා. එතකොට උපාදානයේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙන දවසක් වෙනවා. භවය අතරලා හටගත්තු දේ නිරුද්ධයි කියලා දකින්න පුළුවන්. එකයි පින්වතුන්ට එකම එක ආයතනයක් ගැන විතරයි වගේ බලා ගන්න තියෙන්නේ. මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේම ඔයගලන්ට මනෝ විඥාන සම්පස්සේ හරහායි අද කර්ම නිමිති හැටියටයි ඔයගලන්ට තියෙන්නේ. මන ආයතනය නැමැති එකම ආයතනය ගැන වගබලා ගන්න. ඔබලගේ හිතට හොඳට සිහිය හා ආරක්ෂාව සපයන්න. එච්චරයි. ගුඩාක් ශේත්‍ර නැහැ. ගුඩාක් ශේත්‍ර නැහැ. එක තැනක ඉඳගෙන ඉන්නකොට වැඩ කටයුතු කරනකොට හිත රැකගෙන කටයුතු කරන්නේ. හිතේ කතා කරන ගතියට යන්න දෙන්න එපා. ප්‍රතිඋත්තර සපයන්න එපා. හිත සිහිවෙන දේ ඇත්ත කරගන්න එපා. හැබැයි හොඳට මතක තියාගන්න කෙලෙස් වරතල් නැහැ. මාර්ය කියන්නේ ඒකයි. සිතට සිහිවෙන සිතුවිලි පහළ වෙන්නේ මොන ආකාරයකට හරි. ඔබ ඒකට ඇඳ ගන්නවා. මොන විදිහකට හරි හිතින් කීම් කිරීම කරවන්නමයි නිමිති පහළ වෙන්නේ. මේකට උත්තර සැපියු නැත්තම් ජීවිතේ දේවගේ තනකින් තමයි ඔබ ඒකට පොළවන්නේ. ඒකයි මාර පරාජය කියලා කියන්නේ. මාර්ය නිකන් එනවද? එන්නේ සමහර විටක දහුව ඉස්තුල් ගිහලා මෙච්චරලා ආවේ නෑ කියන එකකින් එන්නේ. ඒ එකම ගිය සතියේ ළමයේ කැප්පු මාළු පාර පයින්ද ගිහිල්ලා කියන වගේ තරකින් තමයි එන්නේ. ඉතින් ඔබට වෙයි හුඳ සිහින් ඉන්න. නෑ මේකද විතරක මාත්‍රයක් නෑ අනිත්‍යයින් කියන එක බලාගන්න තරම් දක්ෂ වෙන්නට ඕන. එහෙම නැත්තම් අහවලා ඔබට මෙහෙම කියලා දැන්නා එක නම් ඔබට හොඳ නෑ කියන වගේ තැනකින් තමයි එන්නේ. ඈ හැම වෙලාවෙම ඔබ කුලප්පු කරවන්න අවසන්ද කැමැත්ත අකමැත්ත ඇති කරලා බාහිරට ඇදලා දාන්නම මනසේ පහළන විතරකයක් හැටියට හඳුනා ගන්න ඔබට ඉඩ නොතබන්නම බලාගෙන යන්නේ. ඒ නිසා ඔබ දක්ෂම විය යුතුයි. මාර පරාජය කරනවා කියලා කියන්නේ ඒකටයි. මොන විදිහට ආවත් මොන ආකාරයකට සිහි වුණත් මේක මනස තුල සිහිවිච්ච විතරක මාත්‍රයක් නේද කියන හඳුනගෙන ඒකේ අනිත්‍ය බලන්න තරම් ඔබ දක්ෂ විය යුතුයි. එහෙම ටික කරනකොට හුරු වෙනවා. ආපහු වැරදෙනවා. ආපහු හුරු වෙනවා. ආපහු වැරදෙනවා. ඔය විදිහ තමයි යන්න වෙන්නේ. එහෙම ප්‍රායෝගික කරන ගම ධම්මසංගණි වගේ පොත් ටික බලන්න. ඒක ඔබට හරි හයිය. ඒ වගේම සතිපට්ඨානේ ටික ටික වඩන්න යද්දී කායගත සතියේ වඩන්න. ඒක ඔබට මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ උපාදාන වශයෙන් නොගන්න ලොකු උපකාරයක්. ලොකු හයියක් වෙයි. ඔය ධර්මයේ අපි කොච්චර යම්තාක් ඉගෙන ධර්මයේ ස්කන්ධ ධාතු ආයතන මේවා යම්තාක් ඉගෙන ගත්තා නම් ඉගෙන ගත්තම කොටද පංච උපාදාන ස්කන්ධ ලෝකේ උපාදාන වශයෙන් හැසිරෙන එක නතර කරගන්න ක්‍රමෝපායක් හැටියට. ඒ නිසා දක්ෂ කෙනෙක් ඉන්නවා නම් දක්ෂ විදිහට කටයුතු කළොත් නිවන් නොදක්කොත් තමයි පුදුමයි. උපදින විතර්ක උපාදාන වශයෙන් කිසි වෙලාවක පිළි නොගත්තු පිළි නොගන්න කෙනා නිවන් නොදක්කුත් තමයි පුදුමයි. නිවන් දැකීම පුදුමයක් නෑ. හැබැයි උපදින ආරම්භන හැම එකක්ම ඇත්ත කරගෙන ප්‍රතිඋත්තර සපයන මනසක් තියෙද්දි කොච්චර බණ ඇහුවත් භාවනා කළත් ඒ වැරද්ද නතර කළේ නැත්තම් නිවන් දැක්කනම් තමයි පුදුමයි. නොදැකීම පුදුමයක් නෑ. ඒ නිසා යම්තා ජීවිතයේ සිල් ගත්තනම් සමාධි වැඩුවනම් ධර්ම කරුණු ඉගෙන ගත්තනම් ඉගෙන ගත්තේ එක තැනකට. මොකටද? ඔබට සිහි වෙන හැම රූපයක්ම ඔබව මඩින්ට නොදී රූප මැඩ ජීවත් වෙන්න. ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ ලෝභ ද්වේෂ දෙකට පත් නොවෙන්න. සිහි වෙන හැම අරමුණක්ම ඇත්ත කරගෙන වාසය නොකරන්න. උන ඕකටයි ඔබ සිල් රැක්කේ. ඕකටයි ඔකට ඉඩ ලබා ගන්නයි ඔබ සමාධි වඩන්නේ. ඔයකට ඉඩ හදා ගන්නයි ඔබ ස්කන්ධ ධාතු ආයතනගේ ඇත්ත ඇති හැටි ඉගෙන ගත්තේ විදර්ශනා කළේ. එතකොට මෙන්න මේ විදිහට උපදින හැම අරමුණකම උපාදාන නොවි අනිත්‍ය වශයෙන් බලන්න නොවනේ මෙනෙහි කරන එකට කියන ඔබට විදර්ශනාව කියලා. ඒක හුරු නැති නිසා ආයාස කරයි ඔබට අද දවසේදී තෙහෙට්ටු විවේසයි. ඒ නිසා ඒකට උපකාරී පිණිස ඉඩ ලැබෙන හැම වෙලාවකම චිත්ත සමතයක් ඇසුරු කරන්න. සති නිමිති හිත තබාගෙන ආනාපාන සතිය හෝ වඩන්න. කුමන හෝ හිත එක්තැන් කරන අතර කරන සමත නිමිත්තක් ආශ්‍රය කරන්න. සමත නිමිත්තක් ඇසුරු කළා කියලා ඔබ නිවන් මාගින් ප්‍රමාද වෙලා නැහැ. කිසි වෙලාවක ප්‍රමාද වෙලා නැහැ. ඔබ බොහෝ තෙන් ඊගාව පියවර ශීඝ්‍රතරයි වෙනදටත් වඩා වේගවත් ඔබ ඊගාවට වෙනදටත් වඩා වෙනවා. ඒ හින්දා සති නිමිත්තේ හිත තබාගෙන සමතකමටහනක් වඩන්ඩ අර සිහි වෙන අරමුණක උපාදාන වශයෙන් නැගෙන ඇත්ත බලන්ඩ ඔබට ඉඩ හදලා දෙනවා මේ සමතේ. ඊට පස්සේ ඒ චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න අද මේ පෙරව සමාදන් වෙනවා වගේ කාය වචන දෙක සංවර කරගන්න උත්සාහවත් වෙන්නට ඕනේ. හවස ඉඳලා වැඩි වශයෙන් ටිකක් අපි මේ අලු ක්‍රමය ප්‍රායෝගික වෙනවා. ඊට පස්සේ අද දවසේදී ටිකක් ටිකක් හරි හුරු කරගත්තත් අල්ලගත්තත් ඕගලන්ට පුළුවන් ගෙදර දොරේ ගිහිල්ලත් තාම ඔයගොල්ලෝ දක්ෂ නැති නිසා උයන පිනන වෙලාවද සමාහයට සිතුවිලි ඇති කරගෙන ඉන්න පිනන වැඩ කටයුතු කරා කියන්නේ කෑම ටික වහලා දාලා ළමයි ටික හරි කවුරු හරි ගෙදර කෑමට එනකම් පැත්තකට ඉඳගෙන ඉන්න අනාඩි පහක් කියන්නේ අන්න මේ වැඩි පහ ඔයගොල්ලන්ට අභ්‍යාස කරන්න පුළුවන්. ඔය වගේ ටික ටික ඔයගොල්ලන්ට දිනුනට පුළුවන් ඈ. හොඳයි දැන් ගිලම්පස තියෙනවා නම් ගිලම්පස වළඳලා හැමෝම මෙතනම හරි පුළුවන් තරම් ඉඩ තියෙන තැන් වලට යන්න. ඉඩ තියෙන තැන් වලට ගිහිල්ලා ගිලම්පස වළඳලා ඉවර කෑකෝ ගහන්න නැතුව එක එක්කෙනා එක කතා කරන්න එපා. නිහඬව. ඇවිදිනකොට සති නිමිති හිත තබා ගන්න. සති නිමිති හිත තබාගෙන බොහෝම සංවරව. එළියට පහලට යනවා නම් ගිහිල්ලා තේබීලා තැන් තැන් වලට ගිහිල්ලා ඇස් දෙක වහගෙන තමාමගේ හිත දිහාවට යොමු වෙන්න හිත දිහා බලා ගන්න. හොඳට අදහසක් ගන්නවා මේ විනාඩි 15දී කිසිම විතර්කයකට මම යට වෙන්නේ නැහැ. හැම විතර්කයක්ම මම යට ගන්නවා කියලා මොන විදියට සිහි වුණා. කෙටි ක්‍රම ටිකක් බහින ගන්න. ආ මේකද සිතුවිල්ලක් නේ. මේකද විතර්කයක් නේ කියලා ඔහු හිතන්න. එහෙම නැත්නම් රූපයක් නම් සිහි වෙන්නේ ඕගලන්ට සිත විතර්ක ප්‍රකට නැත්නම් රූපයක් නම් සිහි වෙන්නේ රූපය ඇත්ත කරගෙන හිතන්න ඉස්සෙල්ල සිහි වෙන්නේ දරුවා කියලා රූපයක් තමයි. නමුත් ආපහු දරුවා බව තහවුරු කරන්න එපා. නෑ ඒකද සතර මහා ධාතුනේ. ඒකද රූපයක්. gedara කියන ප්‍රපංච සංඥාවෙන්ම යද ඔබට සිහි කරන්නේ. ආපහු ඔය gedaraමයි කියලා තහවුරු කරන්න එපා. gedara කියලා සිහි වෙනවොත් නෑ ඒ රූපය සතර මහා ධාතුවේනේ. ඒක ඇයි සතර මහා ධාතු කියන්නේ කියන ඕනනම් ඒකට අර්ථ දක්වන්න. මේ විදිහට ඒ පැය භාගේ උපදින උපදින විතරකේට ඒ රූපය තනිට ඒ රූපය තනිට ඒ රූපය සතර මහා ධාතු ඒ රූපේ උපාදාය රූපය නැත්තම් ඒ දැනගැනිලා තනිට ඒ විතරකේ තනිට ඒ සිතුවිල්ල තනිට කුමන හෝ තැනක මොකද එකම ස්කන්ධ පංචකයේ කෙනෙක් රූපයට හිත තැබුවා කෙනෙක් චෛතසිකටිකට හිත තැබුවා ඒක විතරකයක් නේ කියලා එක්කෙනෙක් විඥාන කියන තැනට හිත තැබුවා මේක එක්තරා දැනගැනිලක් නේ කියලා කුමන දැනගෙන් තර්බුවත් කමන්නේ මේ ස්කන්ධ පංචකේ එයා හිතන හැමතරක්ම ස්කන්ධ පංචකේ කොතනකද ධර්ම තමයි කියලා උපාදාන වශයෙන් නොගන්න කටයුතු කරලා තියෙනවා. ඒ විදිහට දවල් දානෙට වෙලාව එනකම් ටිකක් භවනා කරන්න ගිලන් පසවලදල සත්‍ය නිමිති හිත තියාගෙන සිහියැතුම කටයුතු කරන්න අද වගේ දවසක අපි කෙහෙව සමාදන් වෙන්න විහාරස්ථානෙට ආවෙත් ඒ නිසාමයි මෙහෙම කරන යමක් ඉගෙනගෙන එහෙම ප්‍රායෝගිකව කරන්න හුරු පුරුදු වෙන්නයි නැත්තම් අපිට සිල් ගන්නවා කියන පද ටික සමාදන් වෙන එක නම් රේඩිය එකක් තියාගෙන ගෙදර දෙත් කළ හැකි නැත්තම් තනියම සමාදන් විය හැකි. එහෙම තියෙද්දී ගෙදර දෙහෙම සමාදන් වෙන එකට වඩා අපිට විශේෂණයක් වෙන්නට ඕනේ විශේෂයක් ලැබෙන්නට ඕනේ සෙනසුනට පන්සලට ආපු එකේ නේද. ඒකේ ප්‍රතිලාභය අත්විඳින්න බැහැ.